දැන් අපි අරමුණු විදර්ශනා කරන හැටි ටිකක් හොරු වෙනවා. ඊට පස්සේ සමතය කොඩන හැටිත් මම කියලා දෙන්නම්. හොඳට නුවණින් හිතන්න හුරු වෙන්න ඕනේ. එක එක උපමා උපමේය තමන්ම පෙන්නමින් තමන් තුළ කෙලෙස් ඇති වෙන්න තියෙන නිමිති අයින් කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔය මං ගොඩාක් කලාවට කියන උපමා පුතේ කාටවත් කියන්න මම බන කියනවා නෙමෙයි. මම නුවණින් බලනවා මේක මේ වගේ නේද? මේක මෙහෙම නේද? කියලා ඔය නුවණින් මෙනෙහි කරනකොට මටම තේරෙන දේවල්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙන්නන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන ගණු 26 සූත්‍රය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ඔගලන්ට කිව්වොත් මම රහත් වෙලා ඉන්නේ රහතන් වහන්සේ නමක් කළ යුතු සියලුම කිස කළා ඉවරයි කියලා අරිහත්ය ප්‍රකාශ කළොත් ඒ වචනේ එහෙම පිළිගන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. එයාගෙන් ප්‍රශ්නයක් අහන්න කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනාකොට දන්නා වූ දක්නා වූ සියල්ල දන්නා වූ දක්නා වූ තථාගතයන් වහන්සේ මේ සතර උවහාර ධර්මයක් දේශනා කරලා තියෙනවා. උවහාර කියන්නේ විවහාර ධර්මතා හතරක්. දිට්ඨි සුත මුත විඤ්ඤාත කියලා. එතකොට එකෙනෙක් දකින ලද්ද දේ දැකීම, අහන ලද්ද ඇසීම, නාසයට දිවට ශරීරයට දැනෙන ලද්ද දැනීම, සිතින් සිතන ලද්ද විඤ්ඤාති විඤ්ඤාතමත්තන් කියලා. දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ හතර පොලේ කෙසේ කටයුතු කරන උභහන්සේගේ හිත කෙලෙසුන්ගේ මිදුනද? මේ හතර පොලේ මොන විදිහට කටයුතු කළද උභහත් රහත් උනේ කියලා ප්‍රශ්නයක් අහන්න කියනවා. ඊට පස්සේ මේකෙම උත්තරේ තියෙනවා. එතකොට මනාකොට දැන කෙලෙසුන්ගේ මිදුණු කෙනා මෙන්න මෙහෙම උත්තර දෙනවා. කොහොමද? දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා හතර කෙරෙහි මම ඇලීම් වශයෙන් ඒකේ ඇලුනෙත් නැහැ, ගැටීම් වශයෙන් ඉවත්ුනෙත් නැහැ. සීමා නොකරන ලද මනසින් මම මෙන්න මේ විදිහට වාසය කළා. මෙන්න මේ විදිහට වාසය කරන මගේ මනස ආශ්‍රයයන්ගේ කෙලෙසුන්ගේ මිදුණා කියලා උත්තර දෙයි කියලා. එහෙම උත්තර දුන්නොත් ඒක හොඳයි සාදු කියලා පිළිගෙන එපමණකින් අතර නොවේ තවත් ප්‍රශ්නයක් අහන්න. හොඳයි කියලා අහලා නැවත ප්‍රශ්නයක් අහන්න. ඇවැත්නි, මේ මනාකොට දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධයක් දේශනා කළා. මොකද්ද? රූප උපාදාන ස්කන්ධේ, වේදන උපාදාන ස්කන්ධේ, සංඥා උපාදාන ස්කන්ධේ, සංකාර උපාදාන ස්කන්ධේ, විඥාන උපාදාන ස්කන්ධේ. මේ පංච උපාදාන ස්කන්ධය. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි කුමක් දැකලා උපවහන්සේ මේ ආශ්‍රංගෙන් කෙලෙසුන්ගෙන් මිදුනද කියලා ප්‍රශ්න අහන්න. එතකොට ඒ මනකොට දැන මිදුණු පුද්ගලයා මෙන්න මෙහෙම උත්තර දෙයි. රූපං කෝහං ආවසු අබලං විරාගං අනසාසිකං විදිත්වා ආයේ ජී රූපේ උපයෝපාදා චේතස අදිඨාන අභිනිවේසානුසය ත්‍රේසං ඛයා විරාග නිරෝධ ඡාග පඨින සග්ග විමුක්තං මේ චිත්තන්ති පජානාමි. එවත්නි මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි මේ රූපේ අස්ථිරයි අනසාසිකයි, කියන්නේ අස්වසිල්ලින් තොරයි, විහෙසකාරී අස්වසිල්ලින් තොරයි කියලා මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි දැකලා පංච උපාදාන ස්කන්ධය කෙරෙහි බැසගෙන සිටින්න, පංච උපාදාන ස්කන්ධය කෙරෙහි අල්ලගෙන සිටින්න, අනුසය කියන ධර්මතාවයෙන් මගේ හිත මිදුණා, එහෙමයි මම කෙලෙසුන්ගෙන් මිදුනේ කියලා උත්තර දෙයි. එහෙම උත්තර දුන්නත් හොඳයි කියලා අනුමෝදන් වෙලා එතින් නතර නොවී තවත් ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? ඇවැත්නි මේ හය ධාතුවක් තියෙනවා. මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ මනාකොට දැන්න දැක දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මේ සය ධාතුවක් දේශනා කළා. මේ සය ධාතුව කෙරෙහි මේ හය ධාතුව කෙරෙහි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඔබගේ සිත ආශ්‍රයන්ගේ මිදුනද කෙලෙසුන්ගේ මිදුනද කියලා අහන්න. එතකොට එයා මනාවකට දැන මිදුණු කෙනෙක් නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ සය ධාතුව කෙරෙහි නො අත්තුතෝ උපගච්ඡති. ඒ කියන්නේ ඒ ධාතුව කෙරෙහි ආත්ම වශයෙන් මම එළඹියේ නෑ. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ඒ හය ධාතුව කෙරෙහි මම එළඹෙන්නේ නැතුව, පැමිණෙන්නේ නැතුව, යොමු වෙන්නේ නැතුව කටයුතු කරන සිත මගේ කෙලෙසුන්ගේ මිදුණා කියලා උත්තර දෙයි කියලා පෙන්නනවා. එහෙම ඇහුවත් සතුටු වෙන්නේ නැතුව, ප්‍රතික්ෂේප කරන්නේ නැතුව තව ප්‍රශ්නයක් අහන්න. කෝ පනිමානි ආවසු අජ්ජත්තික බාහිරානි ආයතනානි තේන භගවතා ජානතපස්සතා රහත සම්මා සම්බුද්දේන සම්මදක්ඛායති කතමනිච්ච. එතකොට ඇවැත්නි මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හයක් තියෙනවා. මොකද්ද? රූප, චක්කු, සෝත, ගාන, ඇහැද රූපේද, කනද ශබ්දේද, නාසයේද ගන්ධේද, දිවද රසද, කයද පොට්ටබ්බේද, මනස ධම්මයතෙන්ද. මේ අජ්ජාතික බාහිර ආයතනයන් කෙරෙහි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඔබගේ සිත ආශ්‍රංගෙන් මිදුනද කියලා ප්‍රශ්නයක් අහන්න. එතකොට මේ ස්පර්ශ ආයතන හය කෙරෙහි යම් නන්දියක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැස ගැනීමක් තියෙනවා නම්, සිතින් ඊට එළඹ වීමක් තියෙනවා. ඒ ධර්මය මා තුල නෑ. ඒක මා තුල දුරු වුණක් මේ ස්වය ස්වභාවයට, විරාග ස්වභාවයට, නිරෝධ ස්වභාවයට පත් වුණා, නැවත නූපදින ස්වභාවයට පත් වුණා කියලා දැකලා මගේ සිත ආශ්‍රයෙන් මිදුණා කියලා උත්තර දෙයි. එහෙම උත්තර දුන්නත් සතුට වෙන්නත් එපා, පිළිගන්නත් එපා. තවත් ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? කතං ජානතෝ පනායස්මතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය සුසමාහಂತಿ කීනවස්ස භික්ඛුනෝ භික්ඛවේ භික්ඛු උසිතව කතකරණී යොවිත භාරෝ අනුපත්ත සදත්තව පරික්ඛින බව සංයෝජන සම්බන්ධන විමුතස්ස අයමානු ධම්ම හෝති වියාකරණ. හරිද? ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන්න. කොහොමද මේ සවිඥානක කය, කෙනා කෙනාගේ තම තමන්ගේ සවිඥානක කයේ බාහිර සියලුම නිමිති වල අහංකාර මමංකාර, මම මගේ, දැන් අපිට මේ කය හිතෙනවා මම කියලා. අනිත් රූප, දැන් මගේ ශිෂ්‍යයෝ, මගේ ගෝලියෝ, මගේ අම්මා, මගේ තාත්තා, නැත්නම් මගේ ගෙදර, මගේ වත්ත, මගේ ගහකුල කියලා මගේ කියන අදහසින් අනිත් අරමුණු ඇති වෙනවනේ. එතකොට මේ සවිඥානක කය බාහිර සිමිතු නිමිති වලත් අහංකාර මමංකාර මානානුසය නැති උනේ කොහොමද කියලා ඇහුවොත් මනාකොට දැන මිදුණු භික්ෂුව මෙන්න මෙහෙම උත්තර දෙයි කියලා සම්පූර්ණ ප්‍රතිපදාවම හෙළි කරනවා. මෙන්න මේ ප්‍රතිපදාව ඔගොල්ලෝ බලා ගන්න, හොඳට කටපාඩම් කරගන්න. මුළු පැවිදි ජීවිතේම, පැවිද්දේම සම්පූර්ණ හරය තියෙනවා මේකේ. කියන්නේ ගිහි ගෙදරක ඉඳලා පැවිදි වෙච්ච හැටිත්, පැවිදි වෙලා අරිහත්ත්වය දක්වාම කළ වැඩපිළිවෙලත් මොකද්ද කියලා. එතකොට එයා මෙන්න මේ විදිහට සම්මදඤ්ඤා විමුක්තස අයමානු ධම්මෝ හෝති, මේ මෙන්න මේ විදිහේ අනුධර්මතාවකින් උත්තර දෙයි. තස්ස මේ භගවතුවා තථාගතුවා තථාගත ශාවකෝවා ධම්මං දේසි තාහං ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටලබති. එතකොට පුබ්බේකෝහං ආවසෝ අඝාරි භූතෝ, පෙර මම ගෙදර ඉන්න කාලේ, එයා උත්තර දෙනවා, පෙර මම ගෙදර ඉන්න කාලේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ ධර්ම දේශනා කරනවා ඇහුවා. ඈ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් බණ කියනවා ඇහුවා. මට අහන්න ලැබුණා ඒ ධර්මය. අහලා තහන් ධම්මං සුත්තෝ අහලා තථාගතයන් වහන්සේ කෙරේ මට ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් මට සසර දුක නැති කර ගන්න පුළුවන්, ගෙවා ගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ කෙරේ ඉස්සෙල්ලාම මට ශ්‍රද්ධාවක් ඇති වුණා. සෝ තේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉතිපටි සංකිට්ඨි. ඒ තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මට මෙන්න මෙහෙම හිතුණා. සම්බාදු ගරවාසු රජපතු අබ්බෝකාසු පබ්බජ්ජ. ගිහි ගෙදර කියන එක මේ කෙලෙස් රජස් උපදින්න මාවත ක්‍රමය. නමුත් මේ පැවිද්ද නම් හරියට අවකාශය වගේ මේ බ්‍රහ්මචර්යාව පුරා ගන්න පුළුවනි. නමුත් ගෙදර ඉඳලා නම් මේක කරනවා කියන එක ලේසි නෑ කියලා මට හිතුණා. එහෙම හිතිලා ගෙදර ඉඳලා මේක කරගන්නවා කියන එක ඒකාන්ත පරිසුද්ධ වූ පරිපූර්ණ මේ බ්‍රහ්මචර්යාව ගිහි ගෙදරක ඉඳලා පුරනවා කියන එක ලේසි නෑ. නමුත් පැවිද්ද නම් බොහොම නිදහස් මහණුනොත් නම් මට ඒක කරගන්න පුළුවන් කියලා හිතුණා. හිතිලා පස්සේ මොකද කරන්නේ? යන්නෝනහං කේසමසු මොහාරිත්වා කාසායානි වච්ඡාන් යච්ඡා දෙත්වා අගාරස්ම අනගාරයන් පප්පජී. එනිසා මම යන්න ඕන කෙස්කවුල් බාල දාලා කසාවතක් ඇඳගෙන මම පැවිදි වෙන්න ඕනේ කියලා හිතුණා. මං ගෙදර ඉන්න කාලේ මට බණක් අහන්න ධර්මයක් අහන්න ලැබුණ තථාගතයන් වහන්සේගෙන් හෝ එක්ක තථාගත ශ්‍රාවකයන් වහන්සේගෙන් අහනකොට මට හිතුණා ඒකාන්ත පිරිසිදු පරිපූර්ණ වූ මේ බ්‍රහ්මචර්යාව ගිහි ගෙදර කෙනෙකුට පුරුණව කියන එක ලේසි නෑ. නමුත් පැවිද්ද නම් හිස් අවකාශය වගේ එකට ඉඩ තියෙනවා කියලා හිතිලා ඊට පස්සේ මට හිතුණා මම කෙස්රවුල් බාල කසාවතක් ඇඳගෙන පැවිදි වෙන්න ඕනේ කියලා හිතුණා. හිතිලා කීකෙතරින් ඇවිල්ලා පැවිදි වෙන්න ඕනේ කියලා හිතුණා. සෝකෝ අහං ආවුසු අපරේණ සමේන අප්පං වා භෝගක්ඛන්දං පහය මහන්තං වා භෝගක්ඛන්දං පහය අප්පං වා ඥාති පරිවට්ටං පහය මහන්තං වා ඥාති පරිවට්ටං පහය කේසමස්සුං වහාරය ඕහාරෙත්වා කාසායාන වච්ඡානි අච්ඡාදිත්වා අගාරස්මා නගාරයන් පබ්බජි. ඒ මම පහු කාලෙදී අල්ප වූ යම් කිසි භවභෝග සම්පත්තිය තියෙනවනම් ඒව අතහැරලා මහත් වූ භවභෝග සම්පත්තිය තියෙනවනම් ඒවත් අතහැරලා අල්ප වූ නෑදෑ පිරිවරක් ඉන්නවනම් ඒකත් අතහැරලා මහත් වූ නෑදෑ පිරිවරක් ඉන්නවනම් ඒවත් ඔක්කොම අතහැරලා කෙස් රැවුල් බාලක් කසාවතක් ඇඳගෙන මම පැවිදි වුණා. දැන් මේ කියන්නේ මොකද්ද? උපවහන්සේ කොහොමද රහත් උනේ කියලා අහන්න එකේ ප්‍රවේශය කියන්නේ. ආරම්භ ඉඳලා ගිහි ගෙදර ඉඳලා මේ පැවිදි එකයි මම කිව්වේ. මේකේ තියෙනවා සම්පූර්ණම ප්‍රතිපදාව. ඒක තේරුම් ගත්තාම ඕගොල්ලන්ට තන්‍යම වුණත් ඒක නර්ථ ඊට පස්සේ දැනගත්තාම මේකේ ක්‍රමේ තියෙනවා කරන. ඊට පස්සේ අච්චාදිත අගාරස්ම අනගාරයෙන් පබ්බජි කිස්රවුල් බාල දාලා ගෙදරින් ඇවිල්ලා අගාරස්ම ගිහි ගෙදරින් ඇවිල්ලා අනගාරයෙන් පබ්බජි අනගාරික ශාසනයේ පැවිදි වුණා. හරිද? සෝ එවම් පබ්බජිතෝ සමානෝ භික්ඛුනං සික්ඛා සහජීව සම්පන්නෝ. මං එහෙම පැවිදි වෙලා අනිත් භික්ෂූන් එක්ක සහජීවනේ ඒ භික්ෂූන් සමග සීල සම්පන්න බවට ඒ භික්ෂූන් රකින සීලයට ඇතුළත් වෙච්ච කෙනෙක් වුණා. ඇතුළත් වෙච්ච කෙනෙක් වුණා. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. මම සතුන් මැරීමෙන් සම්පූර්ණ වැළක් වෙලා සියලු සත්වයන් කෙරෙහි බහට බු දඬු ඇති ඇතුව සියලු සත්වයන් කෙරෙහි ලජ්ජීව දයාපන්නව වාසය කරන්ද පැමුණා. ඒ වගේම අදින්නාදානම් පහය අදින්නාදානම් පටිවිරතෝ අහෝසි අදින්නම් අදින්නාසි දින්නම් පාටිකංකා අතේන තුචි බුතේන අත්තුනෝ විහාසි. ඒ වගේම අදින්නාදානයේ සම්පූර්ණ නොදුන් දේ ගැනීම සම්පූර්ණ වැලක් වල දෙන දෙයකින් විතරක් මම යැපෙන මත්තමට පත් වුණා. අබ්‍රහ්මචර්යම් පහය බ්‍රහ්මචර්ය චර්යම් අහෝසි ආරාචාරිනෝ විරතෝ මෛතුනෝ ගාමදම්. අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා බ්‍රහ්මචර්යාවෙන් යුක්තව මෛතුන ධර්ම නැමැති ග්‍රාම්‍ය ධර්මයෙන් වෙන් වුණා කියලා මේ වගේ සම්පූර්ණ සීලය ගැන තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන උපසම්පදා සීලය දක්වාම තියෙනවා. ඒ කියන්නේ භූත ගාම බීජ ගාම වගේ දේවල් වගා කරන්නේ නැහැ. අර සීලේදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලේදී සම්පප්පලම් පහය සම්පප්පලා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්තවාදී ධම්මවාදී විනේවාදී නිධානවතින් වාචම් භාවිතං අහෝසි. මම සම්පප්පලාවන් දුරු කළා, හිස් වචන දුරු කළා, හිස් වචනයන්ගේ නොයෙදිලා සුදුසු කල්ලි සත්‍යයෙන් යුක්ත අර්ථයෙන් යුක්ත ධර්මයෙන් යුක්ත විනයෙන් යුක්ත නිධානයක් බඳු වූ වචන විතරක්ම භාවිතා කරනවා කියන එකකට පැමුණා. හිස් වචන කතා කරනවා කියන එක පැමිණලා අර්ථ සහිත වචන විතරක් කතා කරන වා කියන සිතාපදයට මම සමාදන් වුණා. ඔතෙන් එනකම්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ තිනෝ. ඒකයි මම කෙටියෙන් කියන්නේ මේව භාවනාව ගැන කියලා දෙන්න ඕන ඉඳන්. ඕගොල්ලන්ට මේ ටික ඔන්න බලා ගන්න. ඊට පස්සේ සෝ බීජගම භූතගාමෝ කියලා, ඒ කියන්නේ ඔය අතු කැපීම්, පැල හිටවීම් මේ වගේ දේවල් කරන ඒවා ඒවා නතර කළා. එතකොට නැටුම් ගීකී මල්ගන්ධ විලවුන් දැරීම්, ජාත රූප පරිහරණය මේ වගේ දේවල් ඔය ස්ත්‍රීන් පරිහරණය කරන ඒවා, දැසි දස්කම් කරුවෝ එළුව කුකුල්ල ඌරෝ පරිහරණය පිළිගන්නේ වැඹලකුණ කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා තියෙන සීලය සම්පූර්ණම කියලා. හරිද? මෙන්න මේ වගේ සීලයකින් මම යුක්ත වුණා. බණ අහලා සද්ධාව ඇති කරගෙන ඇවිල්ලා සීලයකින් යුක්ත වෙලා සෝ සන්තුට්ටෝ අහෝසින්, මෙබඳු සීලයකින් සතුටු වෙලා කාය පරිහර කියන චීවරේන කුච්චි පරිහරගෙන පින්ඩ පාතයන යන යන කියනව පක්කම සමාදාය පක්කම සේයතාපි නාම සකුණු යන යන දේති සපත්ත භාරෝ දේති ඒව මේවකෝ ආවස සන්තුට්ටෝ අහෝසි කාය පරිහරණ ජීවන කුච්චි පරිහරණ පින්ඩ පාතන සෝ යන යන ඒව පක්කමින් සමාදාය පක්කම සෝ ඉමින ආරියන සීලක්කන්දෙන් සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජස්කම් පරිසංවේදී. ඊට පස්සේ මේ වගේ සීලයකින් යුක්ත වෙලා ආර්ය වූ සීලයකින් සතුටු වෙලා මම කය පරිහරණයට ප්‍රමාණව චීවරයකිනුත් කුස පරිහරණයට ප්‍රමාණව පිණ්ඩපාතයකිනුත් යපුණා. මම යම් යම් තැනක යනවනම් අටපිරිකර විතරක්ම මගේ පැවිද්දට අදාළ අටපිරිකර විතරක්ම යන යන තැනක අරගෙන ගියා. උපමාවක් කියනවා, යම් කිසි කුරුල්ලෙක් යන යන තැනක සපත්ත භාරෝ දෙති සිය පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ මගේ කය පරිහරණයට අවශ්‍ය චීවරයයි කුස පරිහරණයට අවශ්‍ය පින්ඩපාතය ලබා ගන්න කාරණා ටික විතරක් මම යන යන තැනක අරගෙන ගියා. ගිහිල්ලා මේ විදිහට ඉමිනා ආර්යන සීලකන්දේන සමන්නාගතු මේ වගේ ආර්ය වූ සීලකන්දෙන් යුක්තව අනවජ්‍ය සුඛම් පටිසංවේදී නිවැරදි සුඛයක් මම වින්දා. කිසිම කෙනෙකුගෙන් හරදරයක්, ප්‍රශ්නයක්, ගැටලුවක් නැති මෙතෙන් තැනකම්ම එයාගේ සීලය. හරිද? ඔන්න ඔය වගේ සීලයකින් එයා යුක්ත වුණා. යුක්ත වෙලා ඊට පස්සේ පහු කාලේ චක්කුණ රූපන් දිස්සන නිමිත්තක් ගායෝති නානුභ්‍යංජන ගායි යත්වාධිකරණ මේනම් චක්කේන්ද්‍රයන් අසං උතම් විහරන්තං අභිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධම්ම අන්වාස වේයන් තස සංවරය පටිපජ්ජින් රක්ඛින් චක්කේන්ද්‍රයන් චක්කේන්ද්‍රිය සංවරං ආපජ්ජති. ඊට පස්සේ ඇහෙන් රූප දැකලා මම ඒ රූප නිමිත්ත ගායි අහෝසි, නිමිති වශයෙන් ගත්තේ නැහැ. අනුභ්‍යංජන ගායි චක්කුණ රූපන් දිස්සා නිමිත්ත ගායි අහෝසි නානුභ්‍යංජන ගායි, නිමිති අනුමිති වශයෙන් ගත්තේ නැහැ. යම් කාරණාවකින් චක්කු ඇහි අසංගර වාසය කරන කෙනාට ලෝභ ද්වේෂ පාමක අකුසල ධර්මයෝ ලුහුබදී නම් උපදී නම් ඒ විදිහට නැතුව ඇහැ රැක්කා. ඇහැ රැකගත්තා මේ චක්කවින්දියේ සංවරයට මම පැමිණුණා. ඒ වගේම දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ සීලයකින් යුක්ත වෙලා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයකින් යුක්ත වුණා. ඇහෙන් රූප බලලා හරි ලස්සනයි ඥාන රූපේ කියලා මේ හිත වඩන කෙනා අපිට ওই හිත වඩන එක අපහසු වෙන්නේ ඒ නිසා අපි ඉන්ද්‍රිය සංවරය ආදී මොනවා රූපයක් දැක්කහම හරි ලස්සනයි, හරි හොඳයි, අර ඇස් දෙක නම් ලස්සනයි, අර මූණ නම් හරි ලස්සනයි, නැත්තම් අවිඥානික වස්තුවක හරි අර ගහ නම් හරි ලස්සනයි කියලා අපි රූප නිමිති අනුනිමිති වශයෙන් හැතරෙනෝනේ. එතකොට ඒ වගේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන හයේ යම් ආකාරයකට අසංගර වාසය කරන කෙනාට ලාමක අකුසල ධර්ම උපදී නම් ඒ විදිහට වාසය කරන්න නැතු මං ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඊට පස්සේ ඔන්න ඉස්සෙල්ලම සීලෙන් යුක්ත වෙනවා. ඊගාවට මොකද්ද තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා ඊගාවට සුදුසුයි. මොකද්ද? සති සම්පජාන්නේ. සෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී අහෝසි. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී අහෝසි. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරෙන් අහෝසි. සංඝාටිපත්ත චීවරජාරණේ සම්පජානකාරෙන් අහෝති. අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරෙන් අහෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී අහෝසි. ගතේ තිතේ නිසින්නේ සුත්ති ජාග්‍රිතේ භාජිතේ තුන්නේ භාවි සම්පජානකාරී හෝති. ඔන්න එබඳු කෙනාටයි සති සම්පජාන්නේ පුළුවන්. සිහිනුවන මම ඉදිරියට යනකොට සිහි ඇතුවම ඉදිරියට යනවා. ආපහු වෙනකොට සිහි ඇතුවම ආපහු වෙනවා. එතකොට වටපිට බලනකොට සිහි ඇතුවම වටපිට බලනවා. අතපය හකුලනකොට දිගාරිනකොට සිහි ඇතුවම හකුලනවා දිගාරිනවා. එතකොට සංඝාටිපත්ත චීවර ධාරණ, ඒ කියන්නේ දෙපොත සිවුර තමයි සංඝාටි කියන්නේ. එතකොට පාත්‍රය ගන්නකොට, සිවුරු පුරවනකොට, අන්දනය අඳිනකොට මේ වගේ හැම වෙලාවකම සිහි ඇතුව, නුවණ ඇතුව ඒව පරිහරණය කළා. ඒ වගේම කනකොට, බොනකොට, කඩාගෙන කනකොට, රස විඳිනකොට සිහි ඇතුවම එක කළා. ඒ වගේම උච්චාර පස්සාව කම්මෙන් සම්පජානකාරා හොසි. ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි කරන වෙලාවෙදී වේවා. යනවනම් හිටගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නවනම් නිදා ගන්නවනම් නිදි දුරු කරනවනම් කතා කරනවනම් කතා නොකරනවනම් මේ හැම වෙලාවකම මම සිහියෙන් යුක්තව වාසය කළා. ඉමිනා අරියෙන සීලක්ඛන්දේන සමන්නාගතු, ඉමිනා චාරියෙන ඉන්ද්‍රිය සංවරයෙන සමන්නාගතු, ඉමිනා අරියෙන සති සම්පජන්නේන සමන්නාගතු, විවිත්තං සේනාසනම් භජි. අරඤ්ඤං රොක්ක මූලං පම්පතං කන්දරං ගිරුගාවං සසානං වනපත්තං අභෝකාසං පලාල පුංචං සෝ පච්චාපත්තං පිණ්ඩපාත පටික්කන්තෝ නිසීතස්සි නිසීතිම් පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණ්ඩාය පරිමුඛං සතිං උපට්ඨපෙත්ත. ඔන්න භාවනා කරන්න කියලා අපි හදන තැනට ආපු හැටි එන හැටි. හරිද? අර මුලින් කිව්වා වගේ මෙසේ ආර්යෝ සීලෙන් යුක්ත වෙලා මම, මෙසේ ආර්යෝ ඉන්ද්‍රිය සංවරණත් යුක්ත වෙලා, මෙසේ ඌ සති සම්පජන්නෙනුත් යුක්ත වෙලා මම මොකද කළේ? ඉතාමත් විවේක සෙනසුන් ඇසුරු කළා. ආරණ්‍යයන්, ගස් මුල්, පර්වත ගුහා, එතකොට ගල් ගුහාවන්, සොහොන්, ඊගාවට කැලෑවන්, අබ්බෝකාස ගල් තලාවන් වගේ දේවල්, පිරු කමත්වල තියෙන පිදුරු බිසි පිදුරු, ඒ වගේ පිදුරු කඳු වගේ තැන්, මේ වගේ විවේක ස්ථානවලට ගියාමම පිණ්ඩපාතේ ගිහිල්ලා, පිණ්ඩපාතෙන් පස්සේ මෙන්න මේ වගේ විවේක ස්ථානවලට ගිහිල්ලා පර්යංක බැඳගෙන ඉඳගෙන කොණ්ඩ ඍජුව තබාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. සිහිය පරිමුඛේ සති නිමිති තබාගෙන සිහියෙන් යුක්ත වුණා කියලා පෙන්නනවා. ඔන්න භාවනා කරන්ද ඉඳගන්න ඉරියව්ව ගැන කියනවා. එතකොට එයාගේ ජීවිතේ එයා ලොකු වටපිටාවකුත් ඒ වෙනකොට හදාගන්න හැදිලා. අන්න එහෙම ඉඳගෙන සෝ අභිජ්ජං ලෝකේ පහය විගත අභිජ්ජේන චේතස විහාසින් අභිජ්ජාය චිත්තම් පරිසෝදේසි. මම අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. අභිජ්ජං ලෝකේ පහය විගත විච්ඡේන චේතසා විහාසින් ලෝකේ කියලා කියේ පංච උපාදානස්කන්ධ ලෝකය. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ දැඩි ලෝභයේ දුරුකොට දුරුවෙච්ච ලෝභයේ දුරුවෙච්ච සිතින් වාසය කළා. ඊට පස්සේ ව්‍යාපාදම් පහය අව්‍යාපන්න චිත්තේන විහාසින් ව්‍යාපාදයේ දුරු කළා. ව්‍යාපාද දුරු වෙච්ච සිතින් සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළා. ව්‍යාපාද දෝෂයෙන් හිත පිරිසිදු කළා. තීන මිද්දම් පහය විගත මිද්දෝ විහාසින් ආලෝක සංඤ්ඤං සතෝ සම්පජානෝ. තීන මිද්දේ දුරු කළා. දුරු වෙච්ච තීන මිද්දේ ඇතුව ආලෝක සංඥාවන් උපදවාගෙන සිහි නුවණ ඇතුව වාසය කළා. තීන මිද්දෙන් හිත පිරිසිදු කළා. උද්දච්ච කුක්කුච්චම් පහය අනුද්දතෝ විහාසින් අජ්ජත්තං උපසන්තු චිත්තෝ. කෙසේද කෙසේද යන උද්දච්ච කුච්චෙන් කෙසේද කෙසේද යන විමති වලින් හිත පිරිසිදු කළා. අනුද්දත වූ සිතින් නොවිසුරුණු සිතින් ආධ්‍යාත්මික සංසිඳීමෙන් යුක්තව වාසය කළා. විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡම් විහාසින් අකතං කතං කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තම් පරිසෝදේති. එතකොට පහු කාලෙදි මම විචිකිච්ඡාව දුරු කළා. විචිකිච්ඡාව අයින් කළ කුසල ධර්මයන් කෙසේද කෙසේද යන සැකය දුරු කළා. දුරු විචිකිච්ඡාව ඇති සිතින් වාසය කළා. විචිකිච්ඡාවෙන් සිත පිරිසුදු කළා කියලා පෙන්නලා මෙන්න මේ පංච නීවරණ පහය චේතස උපක්ලේශෝ පඤ්ඤාය දුබ්බලීකරණ ප්‍රඥාව දුර්වල කරන සිතට උපක්ලේශයක් වූ මේ නීවරණ ධර්ම පහ දුරු කළ පහු කාලෙදි මම විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමජානං උපසම්පජ්ජේ විහාසින්. පහු කාලෙදි මම සිතට උපක්ලේශයක් වූ ප්‍රඥාව දුරු කරන පංච නීවරණ ධර්මයන් දුරු කළ කාමයන්ගෙන් ගෙන්ව අකුසලයන්ගෙන් ගෙන්ව විවේකයෙන් හටගත් විතක්ක සහිත විචාර සහිත විවේකය ඇත්තා වූ ප්‍රීති සැපැති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කළා. මේ වගේ ද්විතීයික ධ්‍යානය, තෘතීයික ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය උපදවාගෙන වාසය කළා. වාසය කළා. ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝධාත්තේ අනංගදේ විගුතුපක්කිලේසේ මුදු භූත කමනීය චිතේ ආනිජප්පතේ ආසවනං කයා චිත්තං අබිනින්නාමේසින්. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්බඤ්ඤාසෙන් අයං දුක්ඛ සමුදයෝ යථාභූතං අබ්බඤ්ඤාසෙන් අයං දුක්ඛ නිරෝධිති යථාභූතං අබ්බඤ්ඤාසෙන් අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්බඤ්ඤාසෙන් ඉමේ ආසවාති යථාභූතං අබ්බඤ්ඤාසෙන් ආසව සමුදයං ති යථාභූතං අබ්බඤ්ඤාසෙන් ආසව නිරෝධති යථාභූතං අබ්බඤ්ඤාසෙන් ආසව නිරෝධගාමිනී පටිපදා යථාභූතං අබ්බඤ්ඤාසෙන් තස්ස මේවං ජානතෝ එවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චිත්ත භවාසවාපි චිත්තං විමුච්චිත්ත අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ත විමුත්තස්මින් විමුත්තමිති ඥානං අහෝසි කීනා ජාතියුසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා යති අබ්බඤ්ඤාසින්. ඒවමේවකු ආවසෝ ජානතෝ පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දජ සබ්බ නිමිත්තේ සෝහංකාර වංකාර මානානුසයෝ සමෝහಂತಿ. එතකොට යා පෙන්වන මේ වගේ චතුත්ථ ධ්‍යානය දක්වා පෙන්වලා මේ වගේ හිත සමාධි වුණාට පස්සේ කෙලෙස් දුරු වුණාම සිත කර්මනීය මුදු බවට පත් වුණාට පස්සේ නොසෙල්වෙන නොබිඳින தත්ත්වයට පත් වුණාට පස්සේ ආශ්‍රයක් ඡය පිණිස මම හිත නඟුරු කළා. මේ දුකයි, මේ පංච උපාදානස්කන්ධයේ දුකක් නේද කියලා මම හොඳට නුවණින් බැලුවා. මේ දුකට හේතුව මේ තණ්හාවයි නේද කියලා මම නුවණින් බැලුවා. මේ තණ්හාව නැතිකොලොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා නේද කියලා බැලුවා. ඒ සඳහා මෙන්න මේ ඇත්ත දැකීමයි කියලා මම බැලුවා. ඊට පස්සේ මේ ආශ්‍රවයි, මේ ආශ්‍රවයන් ගැතිවීම, මේ ආශ්‍රව නැතිවීම, ආශ්‍රව නැති කරන මගයි කියලා මට තේරුණා. එහෙම දකිනකොට මගේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රවයන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම මිදුණා. ඒ මිදුණාම මට සියලු කෙලෙසුන්ගෙන් මගේ හිත මිදුණා කියන විමුක්ති ඥාන දර්ශනය පහළ වුණා. මෙන්න මෙහෙමයි මම සියලුම මේ සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් අහංකාර, මමංකාර, මානානුසයෙන් මිදුනේ කියලා පෙන්නනවා. තස්ස භික්කවේ භික්කුණේ සාදුති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා සාදුති භාසිතං අනුමෝදිත්වා අභිනන්දිත්වා අනුමෝදිත්වා ඒ මස වචනේ ලාභෝ නු ආවසෝ සුලද්දං නු ආවසෝ යේ මය ආයස්මන්තං තල් සම්රක්ෂිතියෙන් පස්සා. එහෙම උත්තර දුන්නොත් කෙනෙක් ඒ වචනයට බොහෝම සතුටු වෙන්න, සතුටුවෙන් අනුමෝදන් වෙන්න, අනුමෝදන් වෙලා මෙන්න මේ වචනේ කියන්න. ඒකාන්තයෙන් ඇවැත්නි, ඔබ වගේ කෙනෙක් ඇසුරු කරන් ලැබීම අපිට ලාභයක්, සුද්ධ ලාභයක්, මනාව ලාභයක්මයි. ඔබ වගේ බ්‍රහ්ම සද්බ්‍රහ්මචාරින් වහන්සේ ඇසුරු කරන් ලැබීම ලාභයක්මයි කියලා කියන්න. ඉතින් මම මෙතනදී ගත්තේ මේ සූත්‍රයේ තියෙන ඕගොල් වෙලාවක හිමින් බලන්න, යම් කිසි කෙනෙක් ගිහි ගෙදර ඉන්න කාලේ ඉඳලා බණ අහලා සද්ධාව ලබලා සියලු භෝග සියලු නෑදෑ පිරිස අතහැරලා පැවිදි වෙලා, පැවිදි වෙච්ච දවසේ ඉඳලා තමන් තුල ගොඩනගා ගත යුතු සීලාදී ගුණේ මොන මොන වගේ සීලකින් යුක්ත වෙන්න ඕනෙද කියන එක පෙන්නනවා. ඊට පස්සේ එයාට බොහෝ දේ බොහෝ බලාපොරොත්තු නැ, කය පරිහරණය කරන, චීවරෙන් කුස පරිහරණය කරන, පින්ඩ පාතයෙන් සතුටු වෙනවා. යන යන තැනක තමන්ට අයිති පිළිකර ටික අරගෙන යනවා. ඊට පස්සේ එපමණකින් සීලය එයාගේ ප්‍රාතිමෝක්ෂ සීලය, ප්‍රාතිමෝක්ෂ සම්මත සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයකිනුත් යුක්ත වෙනවා. ඇහෙන් රූප දැකලා නිමිති අනුමිති වශයෙන් ගන්න, ඇහැ රැක ගන්න. කනෙන් ශබ්ද අහලා ඕනෑට වඩා නිමිති අනුනිමිති වශයෙන් ගන්නෙ නෑ, ලෝභ දේශ ලාමක අකුසල ධර්ම ඇති වෙන විදියට. රූප නොබලනුව නෙමේ, බණ පොතක් බලන්ද, විහාරට යන්න, පූජිට යන්න, ඇහැ පරිහරණය කරනවා, රූප පරිහරණය කරනවා. ලෝභ දේස ලාමක අකුසල ධර්ම ඇති වෙන නිමිති විතර ඕනෑට වඩා ඇසුරු කරන්න හැතිරෙන්නේ. ඒ වගේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ තමයි සති සම්පජන්නේ. ඉදිරියට යනකොට, ආපහු වෙනකොට, වටපිට බලනකොට, අතපය අකුලන දිගාරනකොට සිහි ඇතුවම ඒ ටික ගන්නවා. මේ ආර්යෝ සීලෙන්, ආර්යෝ ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්යෝ සති සම්පජන්යෙන් යුක්තව ඊට පස්සේ එයා පින්දපාතේ ගිහිල්ලා පස්සේ විවේක සෙනසුන් ඇසුරු කරනවා. ආරණ්‍ය සේනාසන, ගස් මුල්, ගල්ලෙන් ගල් ගුහාවන්, පිදුරු ගොඩවල්, මෙන්න මේ වගේ විවේක තැන් වලට ගිහිල්ලා මොකද කරන්නේ? පරයන්කය බැඳගෙන උජුම් කායම් පනදායි පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා. කොණ්ඩ ඍජුව තබාගෙන පරපංකය බැඳගෙන සති නිමිත්ත හිත පිහිටුවා ගන්නවා. ඔන්න සිත පිහිටුවා ගත්තාම දැන් එයාට එක කාරණාවක් තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභය දුරු කළ, අභිජ්ජාව දුරු කළ, විගත අභිජ්ජා දුරු වෙච්ච, අභිජ්ජාව දුරු වෙච්ච සිතින් වාසය කරන්න හුරු වෙනවා. ව්‍යාපාදයේ අකමැත්ත, තරහව දුරු කළා, අව්‍යාපා ව්‍යාපාදයෙන් සිත පිරිසුදු කළා, අව්‍යාපාදෝ සිතින් වාසය කරනවා. තීන මිද්‍ය දුරු කළා, දුරු වෙච්ච තීන මිද්‍ය ඇතුව වාසය කරනවා. එතකොට උද්දච්ච කුච්ච කියන්නේ විසිරුණුකම, කියන්නේ හිතේ හිතේ කතා කරන ගතිය තියෙන තනියම ඉන්නකොට එක එක ඒ හිතේ හිතේ කතා කරන ගතිය නැත්තම් උද්දච්ච කුච්ච දුරු කළා ආධ්‍යාත්මික සංසිඳුණු මනසක් ඇති සිතකින් අජත්ත උපසන්තෝ ආධ්‍යාත්මික සංසිඳුණු භාවකෙන් යුක්ත වාසය කරනවා. කුසල ධර්මයන් හේ කෙසේද කෙසේද යන විමුතිය දුරු කළා විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරනවා කියලා ඔය අපි භාවනා කරනවා කියන ටික අයිති මේ පංච නීවර ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරන එකට. තේරුණා නේද? මේ භාවනා කරනවා කියන ටිකෙන් කෙරෙන්නේ පංච නීවර ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරනවා කියන ටික. ඒකෙදි පංච නීවර ධර්මයන්ගෙන් හිත පිරිසිදු කර ගන්න ඕනේ. එතකොට පංච නීවර ධර්මයෙන් හිත පිරිසිදු කරගන්න මොකේද? මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කිව්වහම ඔන්න දැන් ඔතනට වටිනව මන්දවල් කුල දේශනාව. හොඳට මතක තබා ගන්න ඕනේ. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන ධර්මතා දෙකේ වෙනස පැහැදිලි නේද? ස්කන්ධයන්ගේ ස්වභාවය මොකක්ද? ස්කන්ධ ටික හඳුනගන්න වෙන්නේ ස්කන්ධ ටික ඇතිවෙච්ච ප්‍රත්‍ය දිහා බලලා. ඇස් ඉදිරි පිටට ප්‍රකෘතියෙන්ම හම්බ වෙන මේ අරමුණ ගත්තාම ඇහැට පෙනෙන මේ චක්කු විඥානේ වර්තමානයි, පිරිසිදුයි. නීවරණ ධර්ම කෙලෙස් නැහැ, ක්ලේශ අනුසයක්වත් නැහැ. ඒක හොයාගන්න පුළුවන් ස්කන්ධයන් හොයාගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. රූපය සතර මහා ධාතුයෙන් හැදලා තියෙනවා. රූපස්කන්ධේ සතර මහා ධාතුයෙන්. ඒ එබඳු රූප ස්පර්ශයකින් යුක්තව උපන්න වේදනාවකුත්, රූප සංඥාවකුත්, රූප සංචේතනාවකුත් තියෙනවා. එබඳු රූපය ආරම්භය හිතල දැනගන්න බවකුත් තියෙන කියලා මේ ඇස් ඉදිරි පිටට අපිට යමක් හම්බ වෙනවා කියන මේ රූපය ගත්තාම මේකට කියනවා ස්කන්ධ ටික කියලා. අපි නිකමට කිව්වොත් ඊට පස්සේ අපි මෙතනින් අහකට ගියොත් ගිහාම මේ රූපෙම අපිට මනසින් එළඹ සිටිනවා. අන්න ඒ රූපෙට අපි කිව්වා මොකද්ද? රූප උපාදානස්කන්ධය. සාසව උපාදානීය කියලා කියන්නේ අන්න ඒ රූපෙට. ඒ රූපය හැදුනේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත නොදන්නාකම හෝ තිබුණු. ඇස් ඉදිරි පිටට එන රූපේ රස විඳ ගැනීම හෝ අනුව හෝ බැලුවොත් අර නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා කියන්නේ ඒ නිසාමයි. ඇස් ඉදිරි පිටට එන රූපයේ ඇත්ත ඇති ඇති හෝ නොදන්නාකම තිබුණොත් රස විඳ ගැනීම අනුව හෝ බැලුවොත් ඔකට කියනවා අවිජ්ජා භව තණ්හා කියලා. මූල ක්ලේශ දෙක. ඔය ක්ලේශ දෙකේ දෝෂය තමයි මොකද්ද? පංච උපාදාන ස්කන්ධයක් හදනවා. පංච උපාදාන ස්කන්ධේ උපචේත යනවා. ඒ පංච උපාදාන ස්කන්ධයට තමයි, ඒ කියන්නේ හිතට අපිට සිහි වෙන රූපෙට තමයි මේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැන්දා මාමා රන් රිදී මුතු මැණික් කියලා අපි හිතන්නේ. පංච උපාදාන ස්කන්ධයටයි උපාදාන වෙන්නේ. పంచ ఉపాదాన స్కందేట ఉపాదాన ఉనహామ ඇති වෙන්නේ මොකද්ද? భవය. బాహిర තියෙන්නේ සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, රන් රිදී මුතු මැණික් තියෙනවා, තමන් ඉන්නවා කියන හැඟීම තමයි හම්බ වෙන්නේ. එතකොට තමනුත් ඉන්නවා, අනිත් අයත් ඉන්නවා, පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය ඇතුලේ තමයි ජරා මරණ දුක් තියෙන්නේ. එතකොට දැන් අපි විදර්ශනා කරනවා කියලා කියන්නේ, භාවනා කරනවා කියලා කියන්නේ එක තැනක අපි ඇස් දෙක දාගෙන දැන් අර කිව්වා වගේ ඔන්න පිදුරු ගොඩක් ගාවට හෝ ගහක් මුලකට හෝ හිස්කේකට ගිහිල්ලා පරයන්කෙ බැඳගෙන සති නිමිති හිත තබාගෙන ඉන්නවා. දැන් පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභය දුරු කරන්න තියෙනවා. ඔන්න හිතට සිහි වෙන්න පුළුවන් තමන් ආස කළ, ආදරය කළ, කැමති පුද්ගලය සිහි වෙන්න පුළුවන්. සිහි වෙනකොට ඒ රූපේ ඇත්ත වශයෙන් පිළිගෙන, ඇත්ත වශයෙන් පිළිගෙන කැමැත්ත ඇති වෙන විදිහට හැතිරෙන්නේ නැහැ. ඒ රූපේ ඇත්ත වශයෙන් පිළිගෙන අකමැත්ත, ද්වේෂය ඇති වෙනකන් ඒ රූපයක හැතිරෙන්නේ නැහැ. මේ හිතට අපි බොහෝ කාලයක් ආශ්‍රව නිසා අපිට සිහි වෙන්නේ කිලිම කෙනෙක්මයි, පුද්ගලයෙක්මයි. අපි කියමු යාළුවෙක් සිහි වුණා. කියනකොට යාළුවා කියන කියලා සිහි වෙච්ච මේ නිමිත්ත ඇත්ත කරගෙන යාළුවා කියලා සතුටු වෙන්නෙත් නැතුව අසතුටු වෙන්නෙත් නැතුව මේ නිමිත්තම බැහැර කරනවා, මේ රූපය ප්‍රතික්ෂේප කරනවා, මේ රූපය නැති කළ දානවා, මේ රූපය ගෙවල දානවා, මේ රූපය විද්වංසනය කරනවා. කොහොමද ඒක කරන්නේ? දැන් යාළුවා කියලා අපිට රූපයක් සිහි වෙනකොට කෙනෙක්ගේ තමන් පෙන්නනවා තමන්ටම ඇස් ඉදිරිපිටට ආපු රූපයේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂ නිසා නේද මේ රූපය හැදුනේ. එතකොට මේ පංච උපාදාන රූප උපාදාන ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධයට තියෙන ප්‍රත්‍ය මොකද්ද? අවිජ්ජා තණ්හා කියන කෙලෙසෙන් තමයි මේ පංච උපාදාන ස්කන්ධය හැදිලා තියෙන්නේ. ස්කන්ධ ටික හැදිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. රූපේ කනබුන ආහාරයෙන්, වේදනා සංඥා චේතනා ස්පර්ශ ආහාරයෙන්, ඊට පස්සේ මනෝ සංචේතන ආහාරයෙන්, ඊට පස්සේ විඥාන ආහාරයෙන් කියලා මේ ආහාර ප්‍රත්‍යකින් තමයි ස්කන්ධ ටික තියෙන්නේ. දැන් යාළුවා කියලා සිහි වෙනකොටම ඒ සිහි වෙච්ච අරමුණ යාළුවෙක් හැටියට හිටියත් නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නෙමෙයි. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම පිරිසිදු වෙන්න ඕනේ. ඒ පිරිසිදු කරන්නේ යාළුවා කියලා සිහි වෙනකොට, නැත්තම් කෙනෙක් සිහි වෙනවත් එක්කම. කෙනෙක් කියන තැනකින් හොඳට හෝ නරකට හෝ සිතුවිලි වැල් යන්න දෙන්න එපා. සිහි ඇතුව ඒකයි දැන් පර්යන්ක බැඳගෙන කොන්ද ඍජුව තබාගෙන හොඳට සත නිමිති හිත තබාගෙන එන අරමුණු ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. සිහි වෙන්නේ පුද්ගලයෙක්ද? පුද්ගල භාවයට සිහි වුණොත් ඒ පුද්ගලයා කියලා සිහි වෙන රූපේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්, නන්නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන්, හතුරෙක් වෙන්න පුළුවන්, කුමන හෝ කෙනෙක්. ඒ රූපය ආරම්භය තමන් සිහි කරනවා ඇස් ඉදිරිපිටට ආපු රූපය ආරම්භය රස විඳ ගැනීම අනුව බලපු දෝෂය නිසා හැදුණු රූපයක් නේද මේ? මේ රූපය සංගල සනිකව තීරණය කරනවා, නැත්තම් ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා එච්චරම හිතන්න ඕනේ. හිතනවත් එකම මෙයා ඇත්ත කරගෙන යන එක නතර වෙනවා. ඕකටයි සිහිය තියෙන්න ඕනේ. එතකොට එහෙම නැතිනම් මන් දැන් මෙහෙම කෙනෙක් කියලා සිහි කරනකොට දැකපු රූපය නිරුද්ධ වෙලා ප්‍රත්‍ය නිරෝධයට හෝ බලනවා. හැම වෙලාවෙම හිතේ පහළ වෙන්න මේ රූප උපාදාන ස්කන්ධයෙන් ඇලීම් ගැටීම් දෙකෙන් මිදෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත වෙන්නලයි. වෙන තැනක් නැහැ හිතට පහළ වෙන රූප නිමිත්ත ඇතුලේ. අනාත්මයට බලන්නේ තේරෙනවද මං කියන එක? දැන් යාළුවෙක් කියලා සිහි වුණොත්, අම්මා කියලා සිහි වුණොත්, තාත්තා කියලා සිහි වුණොත්, අයියා අක්කා කියලා සිහි වුණොත්, සිහි වෙන්නේම අපිට පුද්ගල භාවයකින් දැන් කෙනෙක්වමයි. සිහි වෙනවත් එකම ඒ සිහි වෙන රූප නිමිත්තම ප්‍රතික්ෂේප කරනවා. කෙනා නෙමෙයි ඒ රූපේම වැරදි කියලා ඒ රූපේ සමුදේ බලනවා, ඇතිවීම බලනවා. තණ්හාව නිසායි මේ පංච උපාදාන ස්කන්ධය හැදුනේ, මේ රූප උපාදාන ස්කන්ධය හැදුනේ. තණ්හාව නිසා කියලා කියන්නේ ඇස් ඉදිරිපිටට ආපු රූපේ රස විඳ ගැනීම අනුව බලපු එකේ දෝෂය තමයි මෙබඳු රූපයක් ඇති බවට හම්බ වෙච්ච එක හම්බ වෙන එක. මේ බඳු රූපයක් සීකර ගන්න පුළුවන් කම හැදුනේ ඇස් ඉදිරිපිටට ආපු රූපේ රස විඳ ගැනීම අනුව බලපු කම නිසායි කියලා කෙලෙස් නිසා හටගත් රූපයක් කියලා තීරණය කරනවා. එහෙම නැතිනම් ඇස් ඉදිරිපිටට ආපු රූපේ පෙන්නනවා කන බොන ආහාරෙන් හැදුණු කුණුපු කොටස් ටික තියෙන වර්ණ සතහනක් නේද ඇස් ඉදිරිපිටට ආවේ කියලා බලනවා. තමන් හිතාගෙන ඉන්න පුද්ගලයෙක් සත්වයෙක් කිසි කලක ඇස් ඉදිරිපිටට අතීතයේදී ආවෙත් නැහැ, දැන් එනවත් නෙමේ, අනාගතයටද එන්නෙත් නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලෙම රූපය අනාත්මයි කියන තැන පෙන්නලයි මේ රූපය අතාරින්නේ. මෙහෙම බලන්ඩ බලන්ඩ ඔන්න ඒ කැමැත්ත තියෙන ඒ අරමුණේ කැමැත්ත ගති අතහැරෙනවා. ආපහු සිහි වෙනවා. ආයෙත් සිහි වෙනකොට ආයෙත් ඒ රූපය ඇත්ත පෙන්නනවා. ඒ රූපය ඇත්ත කියලා කිව්වේ තමන්ට කැමැත්ත තියෙන රූපේ එනකොට ඒ රූපය අතහරින්ද ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්තයි පෙන්නන්නේ. උදාහරණයක් හැටියට අපි කිව්වේ අර හැමදාම යම් රූප ටිකක් ආවනම් ආවේ ටීවී එකේ තියෙන රූප වගේ රූප ටිකක්මයි. දැන් අපිට යාළුවෙක් කියලා සිහි වෙනකොටම අපි ඒ අරමුණ විදර්ශනා කළොත් ඇස් ඉදිරිපිටට ආවේ වීදුරු ස්ක්‍රීන් එකක් මත පතිත වෙච්ච රූපේ ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඒ රූප නිමිත්ත ඒ රූපය හිතට අරගෙන ඒ හිතේ තියෙන නිමිත්තට නේද මම මේ කෙනෙක් උදෙලෙක් කියලා හැසිරෙන්නේ. මේක මගේ කෙලෙසෙන් හදාගත්තු රූපයක් නේද කියලා බලලා අතහරිනවා. මේ රූප නිමිත්ත අතහරින්න තියෙන එකම සාක්ෂිය එකම ක්‍රමය බාහිර ස්පර්ශ ආයතන හයේ තියෙන අනාත්ම ස්වභාවය පෙන්වන එක. ඒ විදිහට ඉඳගෙන ඉන්නකොට තමන්ට සත්ව පුද්ගල භාවයට සිහි වෙන හැම රූපයක්ම අයිති රූප උපාදානස්කන්ධය. ඒ ඔය පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභය දුරු කරන්න තමයි කායගත සතිය වඩන්නේ. එතනදී හොඳට මතක තබා ගන්න ඕනේ යාළුවා නම් සිහි වෙන නිමිත්ත යාළුවා කියලා නම් යාළුවා කියන තැන යාළුවා කියන තැන තියෙන්නේ කෙස්ලුම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කියලා බලන්නේ. එහෙම බැලුවොත් වැරදි. මේ ප්‍රපංච සංඥාව ඇතුලේ අනාත්ම සංඥාව පෙන්වන්න හදනවා. අනාත්ම ඇස් ඉදිරි පිටට හපු රූපෙ මෙන්න මේ වගේ එකක් කියලා බලලා පෙන්නලයි මේ නිමිත්ත අතහරවන්නේ. හිතට ආපු යාළුවා කියලා ඇලෙන්න ගැටෙන්න පුළුවන් රූප නිමිත්ත අතහරවනවා ඇස් ඉදිරි පිටට ආපු රූපෙ ඇත්ත පෙන්නලා. තේරුණාද කියපේක? තේරුණාද? අපි දැන් කිව්වොත් ඔන්න දැන් මේ මන්දිය බලනකොට දැන් ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට සැබවින්ම පහළ වෙන රූපය කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කෙස්ලොම් නියද ධම්මස්නාර කියන කුණ කොටස් දෙකකින් යුක්ත සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින තැනක තියෙන වර්ණ සතහනක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. දැන් අපේ හිත වැඩිලා නැති නිසා ස්වභාවයෙන්ම මේ පරිසරයේ තියෙන්නෙම රූපෙ දැක්ක පමණකින් නිමිති හිටින මට්ටම. මේ නීවරණයන්ගේ දුර්වෙච්ච මානසික මට්ටමම තියෙන්නේ ඉබේම නිමිති හිටින මට්ටම. ඒකයි මේ කාම ධාතුව තණ්හාව පරියාපන්නයි කියලා කියන්නේ. ඔගොල්ලෝ ඇස් දෙක වහගන්නකොටම මේ සතහනම පෙනේ. දැන් ඔය පෙනෙන එක ඔගොල්ලන්ගේ අවිද්‍යාව දුරු නොවුණු තණ්හාව දුරු නොවුණු කෙලෙසය තමයි. ඔය වගේ නිමිති හිටින මට්ටම දැකපු දේ නිමිත්ත දැකපු රූපේ ඒ විදිහටම ඔසවල ගන්න පුළුවන් පරිසරයක ඔගොල්ලන්ගේ රඳවල තියෙන දෝෂය නිසායි ওই නිමිත්ත හැදුනේ. දැන් ওই හිතේ තියෙන රූපෙටයි කියන්නේ සාසව උපාදානියා කියලා. රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ওই සිහි වෙන ওই තියෙන රූපෙට. ඕකට තමයි මේ ස්වාමීන් වහන්සේනේ ස්වාමීන් වහන්සේනේ අපිට බණ කියන්නේ කියලා හිතන්නේ කියන්නේ. තියෙන දෝෂේ ඔය සිහි වෙන රූපේට ආත්ම වශයෙන් හිතුවාම ඔය හිතේ තියෙන එක ඇහැට පෙනෙන රූපෙට අයිති, ඇහැට පෙනෙන රූපේ සිහි වෙන එකට අයිති කියලා මේ දෙක එකට ගැට ගහගෙන ඉන්න එකේ මේ දෝෂේ තියෙන්නේ. ඒ තාක් අපේ මනසේ තියෙන ගති ටික සතර මහා ධාතු එක්ක බැඳිලා තියෙන සංයෝජනයෙන් යුක්තයි. දැන් ඇහෙන් බලනකොට මේ රූපේ පේනවා. ඇස් දෙක වහගත්ත ගමන් අපිට ස්වාමීන් වහන්සේ කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන නිමිත්ත ස්වාමීන් වහන්සේ කියලා බණ කියනවා කියලා හොඳයි කියලා සතුටු වෙන්නේ නැහැ. අපිට සැර කරනවා මෙහෙම කරනවා කියලා අකමැත්ත අමනාපය ඇති කරගන්නෙත් නැහැ. රූපේම ප්‍රතික්ෂේප කරනවා. රූපේ නැති කළ දානවා. ගෙවල දානවා. රූපේ දුරු කළ දානවා. කොහොමද? ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ ප්‍රමාදීව වාසය කළ නිසා ඇති වෙච්ච මේ නිමිත්තක් රූපයක් නේද මේ කියලා. දැන් හිතට මේ හැදේම සිහි වෙනකොට ඒ පෙනෙන රූපෙට ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ අවිද්‍යා තණ්හා කියන කෙලෙස් මට්ටම් දුරු නොවුණුකම නිසාමගේ හැදිච්ච රූපයක් මේ කියලා තීරණය කරනවා. එතකොට කෙනෙක් පුද්ගලයෙක් කියලා දිගටම යන්න ඉඩ නැහැ. එහෙම නැතිනම් දෙවනුවට මට මෙන්න මෙහෙම රූපයක් පෙනෙනකොටත් දැකපු රූපේ නිරුද්ධ වෙලා ඒ ඇහැ නිරුද්ධ වෙලා නේද කියලා බලනවා. එහෙමත් දැයිනම් ඔතන තියෙන ওই මනසේ තියෙන නිමිත්ත ඇත්ත නොවෙන්නයි ওই මනසේ නිමිත්ත කෙනෙක් පුද්ගලයෙක් කියලා අරගෙන හැසිරෙන්න බැරි වෙන්නයි කායගත සතිය වඩන්නේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියත ධම්මස්නහර කියන කුණු පුකොටස් ටිකකින් යුක්ත තැනක පිහිටි වර්ණ සතහනක් නෙමේ ඇස් ඉදිරිපිටට ආවේ කියලා කෙවුණු පැත්තේ ඇත්ත පෙන්නනො. එතකොට උතන ඔය නිමිත්තේ කෙනෙක් පුද්ගලෙක් හැටියට හැසිරෙන්න ඉඩ නැහැ. තේරුණාද කිව්වේ? ඒ විදිහටයි ඔය මනසේ තියෙන නිමිත්තේ තණ්හාව අයින් කරන්න තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපිට හිතට පහළ වෙන පංච උපාදානස්කන්ධය හැම වෙලාවෙම උපාදානය හා සම්මිශ්‍රයි. අපිට පුද්ගලයෙක්ව සත්වයෙක්ව කෙනෙක්වමයි සීවෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධේ මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි, ඒ ආත්ම සංඥාවේ මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි රූපයේ තියෙන අනාත්ම බව ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. රූපයේ තියෙන අනාත්ම බව ඔප්පු කරන්න බෑ හිතේ තියෙන රූපේ. හිතට සිහි වෙන රූපය ආත්මමයි. අපිට අම්මවමයි සිහි වෙන්නේ, යාළුවෙක්මයි සිහි වෙන්නේ. ඒ අම්ම නැත්තම් යාළුවා කියන රූප නිමිත්තම අතහැර ගන්න තියෙන එකම දේ තමයි ඇස් ඉදිරිපිටට ආවේ එන එන්නේ නම් එබඳු රූපයක යථාභූත ස්වභාවය පෙන්වන්න ඕනේ. එතකොට විදර්ශනා කරනවා කියලා භාවනා කරන්නේ හැම වෙලාවෙම තමන්ට සිහි වෙන අරමුණ පිළිගන්නේ නැතුව. ඒ පංච උපාදානස්කන්ධේ ඇලෙන්නේ බැඳෙන්නේ නැති වෙන්නයි කායගත සතිය වඩන්නේ. මම දවල් කිව්වේ මේ ස්කන්ධ දෙකේ වෙනස තේරුම් ගන්න. ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන දෙක. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න නම්, පංච උපාදානස්කන්ධයට උපාදාන නොවෙන්න නම් අපිට තියෙන්නේ ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න ඕනේ. ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න තමයි පංච උපාදානස්කන්ධ ලෝකේ පැවැත්ම ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා යන්නේ, අඩු වෙන්නේ. අපිට අම්මා තාත්තා දුව පුතා කියලා පෙනෙන ටික තමයි පංච උපාදානස්කන්ධ ලෝකේ. ඕකේ තමයි දුක තියෙන්නේ. ඔය දුක් වූ පංච උපාදානස්කන්ධය ඇති උනේ ඇස් ඉදිරිපිටට පහළ වෙන රූපය ආරම්භය අවිද්‍යා තණ්හා කියන මේ කෙලෙස් වශයෙන් හැසිරුණු නිසායි. ඇස් ඉදිරිපිටට පහළ වෙන රූපේ අවිද්‍යා තණ්හා කියන කෙලෙස් අඩු වුණොත් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ හිටින්නේ. ඒක සම්මා දිට්ඨි කරන්න තියෙන දේ තමයි මොකද්ද? ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන එක. වෙන ක්‍රමයක් නැහැ. හරි, තේරුනේ නැත්නම් අපි තනියම ඉස්සෙල්ල ටිකක් ටිකක් කරමු. කළා එක එක්කෙනාට පුළුවන් ඇවිල්ලා තමන් කරනකොට කරපු විදිය මගෙන් අහන්න. එතකොට එහෙම නැතිනම් කළ ක්‍රමය මට කියන්න පුළුවන්. කියන්නේ මේ අද දවසේම කී වෙනකම් හරි අපි විදර්ශනා කරන්න හැටි හුරුවෙන්. දැන් කොහොමම හිටගෙන ඇස් දෙක වහගෙන සත්‍ය නිමිත්තට නාසය ගාව පොල් දෙක ගාව තහිත තබාගෙන ඔතන හෝ වෙන තැන් තැන් වලට ගිහිල්ලා හෝ කමක් නැහැ. ඉන්නකොට සිහි වෙනවනේ. සිහිවෙන අරමුණු මෙනෙහි කරන හැටි. සිහිවෙන අරමුණු වල ඔගලන්ට හොඳට තමන්ට තේරෙයි. අරමුණක් සිහිවෙනකොට ඒ අරමුණත් එක්ක තමන්ගේ හිතේ කැමැති ගතිය තියෙනවා. ඒ අරමුණත් එක්ක අකමැති ගතිය තියෙනවා. කැමති අකමැති ගතිය නැතත් ඒ අරමුණ සත්වෙක් හෝ පුද්ගලයෙක් හෝ කියලා ආත්ම වූ මෝහය තියෙනවා. ආත්ම සංඥාව තියෙනවා. සත්වෙක් පුද්ගලයෙක් වුණොත් සිහි වෙන රූපේ, සත්වෙක් පුද්ගලයෙක් වුණොත් මෝහය. ඒ පුද්ගලයා ගැන ටිකක් හෝ හිත කොනක් හෝ සෙනෙහස ආදරය කියන ගතියක් තියෙනවනම් තණ්හාව, අකමැත්තක් අමනාප ගතියක් තියෙන ද්වේෂය. ඔය සිහිවෙන නිමිත්තක් එක්ක තියෙන්නෙම ලෝභ දේශ මොහ. එතකොට ඒ ලෝභ දේශ මොහ කියන ගති ටික අතහැරෙන්න ඔය නිමිත්තම ප්‍රතික්ෂේප කළොත්. ඒක පෙන්වන්න නිමිත්ත ප්‍රතික්ෂේප වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ, ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ නිමිත්ත ඇස් ඉදිරිපිටට ආපු රූප ශබ්ද ආරම්භය වර්ධවා පිළිපැද්ද තමන්ගේ දෝෂය නිසා හැදුණු රූපයක් නේද කියලා පෙන්වන එක. මොකද අපි බොහෝ වෙලාවට පුද්ගලයෙක් හැටියට හිත හිතා යන්නේ බාහිර තියෙන දෙයමයි, බාහිර ඉන්න කෙනාමයි කියන තැනකින් පෙනෙන හින්දායි. නමුත් ඇස් ඉදිරිපිටට ආවෙත් වර්ණ සතහනක් තමන්ම ඕනම් ඔප්පු කරලා පෙන්වනවා. ටීවී එකේ තියෙන රූපෙ බඳු පුද්ගල භාවයකින් තොර රූපයකු ඇස් ඉදිරිපිටට ආවේ. එබඳු රූපයක රසවිඳ ගැනීම නැත්තං ඇත්ත නොදන්නාකම නිසා මේ රූප උපාදානස්කන්ධය හැදුනේ. ඒකටයි මේ මම පුද්ගලයෙක් කෙනෙක් ඇටිට හිතාගෙන ඉන්නේ නේද කියලා මේ පංච උපාදානස්කන්ධය හැදිච්ච හැටි හෝ හිතනවා. මේ නිමිත්ත අතහරින්ද ඇස් ඉදිරිපිට ආපු වස්තුවේ ඇත්ත හෝ පෙන්නනවා. ඒ ඇත්ත නොදන්නාකම නිසා මේ නිමිත්ත හැදුනා හෝ කියලා බලන්න පුළුවන්. මේ නිමිත්ත අතහරින්ද ඇස් ඉදිරිපිට ආපු රූප ඒ ඇත්ත හෝ පෙන්වන්න පුළුවන්. ඉස්සෙල්ලා ඇහැට පෙනෙන රූපින් බලමු, ඊට පස්සේ අපිට සද්දගෙන වුණත් පුළුවන්. හොඳයි, අපි විනාඩි 5ක් හිතට එන අරමුණු ඔය විදිහට එක එක ක්‍රමවලට මෙනෙහි කරන්න උත්සාහවත් වෙන බලන්න. සාදු කියලා කෙනා කෙනා උපමා උපමේය පෙන්නලා දක්ෂ විදිහට හිතලා හිතට සිහිවෙන පුද්ගලිය නිමිති ඇත්ත කරගන්න නැති විදිහට, ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට ඒ නිමිති වලින් බැහැර වෙන්න ඇත්ත පෙන්වන එකයි තියෙන්නේ. ඒකට තියෙන්නේ බාහිර ස්කන්ධ ටිකේ ඇත්ත හෝ ඒ ඇත්ත නොදන්නාකම නිසා හැදුණු ස්කන්ධ ටිකක් කියලා පෙන්වන එක. දැන් මෙනේ කරන්න පුළුවන් වුණා. ධම්මජ්‍යොති බලන්න මෙනේ කරපු හැටි කියන්නේ.
එහෙනම් මේ
දැන් අපි නිගමන කිව්වොත් දැන් ඔන්න දැන් ඇස් දෙක වහගත්තාම දැන් මේ රූප සටහනම සිහි කළ හැකි. සිහි කරනකොට ධම්ම ජ්‍යෝති කියන හැඟීමත් එයි. ධම්ම ජ්‍යෝති කියන හැඟීම බාහිර රූප පැත්තට මොන විදිහටවත්ම අයිති නැමෙන්නේ නැති විදිහට ඇත් ඉදිරි පිටට ආවේ අනාත්ම රූපය. ඒ රූපය ආරම්භය හිතේ හදාගත්ත මේ රූප උපාදාන ස්කන්ධය තුළයි ධම්ම ජ්‍යෝති හැඳුරුව කියලා. දැන් මට තේ කරන්න පුළුවන් මගේ මනස තුළ තියෙන සිද්ධියනේ. මම මෙහෙම සිහි කරනකොට බාහිර තියෙන රූපය අනාත්මයි. කියන්නේ දන්නවා ඇස් ඇරියොත් ආයෙත් මේ ධම්ම ජ්‍යෝතික රූපේ පේනවා කියලා තීරණය කරන්නේ නැහැ. දැන් හිතට සිහි වෙන්නේ ධම්ම ජ්‍යෝති කියලා සිහි කරන්න පුළුවන් මේ හැදේම. Taman දන්නවා ඇස් ඇරියොත් ආපහු පේන්නේ කොහොමද? අනාත්මෝ වර්ණ සතහන. එතකොට මංගාව මේ හැදේ ධම්ම ජ්‍යෝති කියලා හිතාගත්ත එකම අපෝ සිහි කරගන්නවා විනා මේ කෙනා එනවා නෙමෙයි, පුද්ගලෙක් එනවා නෙමෙයි. ඒකයි අර මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්වන්නේ චක්කුම් පටිච්ච රූපේච උපද්දේ චක්කු විඥානං තින්නං සංගති පස්සු පස්සපච්ච වේදනා යම් වේදේති තං සංජානති යම් සංජානති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති. හිතපු දේ ප්‍රපංචයක් වෙලා ඇසින් බලා දතියුතු ධර්මය කෙරේ තුන් කාලෙ මේ ප්‍රපංචය යට ගන්නවා. මේ රූපය දකිනකොට කෙනෙක් කියලා හිතුවොත් තියෙන දෝෂේ මම මගේ මනස තුල හැදින්නේ මේ හැලේ කෙනෙක් කියන හැඟීමෙන් යුක්තවමයි. එතකොට මේ හැඩේ ධම්ම ජ්‍යෝති නැත්තම් කෙනෙක් කියන මිම්ම තමයි මගේ මනසේ තියෙන්නේ. ඇස් ඉදිරිපිට අනාත්ම රූපයේ එන වාරයක් ගානේ මම මගේ ප්‍රපංච සංඥාවම සිහි කරගන්න එක මේ වෙන්නේ. අපිට ඒක තේරුනොත් අතීතයේදීවත් පුද්ගලෙක් ඇස් ඉදිරිපිටට ආවේ නැ, දැන් එන්නෙත් නැ, අනාගතයට එන්නෙත් නැ. තුන් කාලෙම අපිට ශුන්‍යතාවයක් හම්බ වෙනවා. කියන්න පුළුවන්කම තියෙන තමන්ගේ මනසේ තියෙන නිමිත්තට බාහිර ධාතු වෙනස්කම් පෙනෙන නිසා ගලපන නිසා. එතකොට කෙටියෙන් ගත්තාම එක අදහසක් තියාගන්න. කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජත මනස. කායේ කායානුව බලනවා මොකක්ද? කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. කෙලිස්තවන වැරැතුව සම්මා දිට්ඨිය යුක්ත මන නුවණින් යුක්ත වූ සීජකින් කෙලස්තවන වැරැතු මන නුවණින් යුක්ත වූ සීයකින් කයේ කයනුව බලනවා මොකටද? විනය ලෝකේ අභිජ්ජා දෝමනස. පංච උපාදාන ස්කන්ධ ලෝකේ අභිජ්ජා ව්‍යාපාද දෙක හික්මවන්න. පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නැන්ද මම නෑදෑයෝ ඉන්නවා පුද්ගලයෝ හිටියා ඉන්නවා ඒ අය බලන්න යන්න පුළුවන් කියලා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම අපිට කැමැති අකමැති ඇති පුද්ගලයෝ සත්වයෝ හිටියා ඉන්නවා හම්බ වෙන්න පුළුවන් කියන හැඟීමක් අපේ මනස තුල තියෙනවා. ඔකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකේ කැමැත්ත අකමැත්ත ගෙවෙන විදිහටයි මේ කායගත සතිය වඩන්නේ. ඒකයි මේ කෙටියෙන් මතක් කරලේ. මහා ගැඹුරුම එකකුත් නෙමෙයි. ඒ කියන්නේ රූපයක තියෙන කුණුපු කොටස් ටික පෙන්වන්නේ මොකටද? අම්මා ඒ රූපේ අම්මා කියන හැඟීම ගෙවා ගන්න. තාත්තා සහෝදරයා ඥාතියා හිතවත පුද්ගලයේ කෙනෙක් කියන හැඟීම ගෙවා ගන්න. එතකොට හිතට සිහි කරන්න පුළුවන් රූපය උපාදානය හා තැවරිච් එකක් උපාදානයට හිත එකක් ඒක අපිට පුද්ගලයේ කැඩියටමයි තියෙන්නේ. ඒකේ ලෝභ දේශ දෙක ගෙවා ගන්න සැබෑවටම පවතින රූපයක ඇත්ත පෙන්වනවා. රූපයක සැබෑවටම පවතින්නේ කේස ලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු ඒ වගේ මෙන්න මේ ටික පෙන්වනවා. දැන් මෙහෙම ඇස් දෙක වහගත්තාම තමන් කියලා සිහි කරන්න පුළුවන්. දැන් මේ තමන් කියලා හිතනකොට අපිට හිතට රූපයක් පෙනෙනවා. ඒ රූපය රූප උපාදාන ස්කන්ධය. ඒ රූපය උපාදාන ස්කන්ධයට රූපං අත්තතෝ සමනුපස්සති රූපේ ආත්ම වශයෙන් තමා වශයෙන් අපි උපාදාන වෙලා දැන් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි උපාදාන. එතකොට ඔන්න මේ රූපේ මම කියන හැඟීමම තියෙනවා. ඒ හිතේ මේ සතහන මම කියන හැඟීම ගෙවා ගන්නයි මේ රූපේ සැබෑවටම පවතින රූපේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ හැම වෙලාවෙම. ඒකේ මතක් කළේ එක තැනක ඉඳගෙන gedara ඉන්න අම්මා ගැන තාත්තා ගැන අයියලා ගැන අක්කලා ගැන හිතල සතුටු වෙන්නවත් හිතල දුක් වෙන්නවත් පුළුවන්කම ඕගොල්ලන්ගේ මනසට නැති වෙන්න ඕනේ. එහෙම මෝඩකමක් නැහැ. එහෙම සිහි වෙන වාරයක් ගානේ පෙන්නනවා නෑ බාහිර ඇස් ඉදිරිපිටට ආවේ මෙන්න මෙබඳු රූපයක් එන්නේ මෙබඳු රූපයක්. එබඳු ඌ රූපය ආරම්භය තමනුයි මේ රූපේ මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් කියන එක හදාගෙන තියෙන්නේ කියන කාරණාව පෙන්නනවා. එතකොට තමයි අපිට ජරා මර දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි කොච්චර විදර්ශනා කරුවොත් භාවනා කරුවොත් වැඩක් තියේද මෙතන ඉඳලා වෙනද වගේම අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් සහෝදර වෙනුවෙන් ඥාතිය වෙනුවෙන් අඬන්න වැළපෙන්න පුළුවන්කම තියෙන අපේ මනසට පිහිටක් පිළිසරණක් ඇවිල්ලා නැහැනේ. අපි ආවෙම ජරා මරණ දුක පීඩා විඳලා අජරාමර බව බලාගෙනනේ. ජරා මරණ දුකෙන් දුක් විඳින්න බැරි දුකෙන් මිදෙන මනසක් හදා ගන්නයි. එතකොට තාම අපිට මෙතන ඉඳලා අනේ අම්මා මෙහෙම 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 නේද කියලා දුක් වෙන්න පුළුවන් නම් ඇත්තටම එතන එහෙම කෙනෙක් ඉන්න කෙනා ගැනයි හිතන්නේ නම් තව සාධාරණයි. කමක් නැහැ. නමුත් දැන් මේ එතන තියෙන එකයි අර පින්නේ මනාකොට දැන්න දැක්ක භික්ෂුන් වහන්සේ මේ සය ධාතුව කෙරෙහි කොහොම දන්නා වූ දක්නා වූ ආයස්මතුන්ගේ හිත ආශ්‍රංගේ මිදුණද කියලා ඇහුවොත් දැන් එතන ගත්තොත් අපි සැබෑවටම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන සය ධාතුවක් තියෙන තැනක මම පුද්ගලයෙකුට මෙහෙම වෙන්න ඇති පුද්ගලයෙක් මෙහෙම වුණා කියන තැනකින් හිත හිත දුක් විඳිනවා. ආධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියන සය ධාතුවක් තියෙන තැනක ඒ සය ධාතුව මම කියලා සිහි කරලා හදාගෙන මට බැන්න මට මෙහෙම වුණා මට මෙහෙම කරයි මට මේ විදිහට වෙයි කියලා දුක් විඳිනවා. එතකොට මම නිසා මට වෙච්ච දෙයකින් එන මේ දුකෙන් මිදෙන්න නම් මම කියන තැනක තියෙන මෙන්න මේ සය ධාතුවක් කියන එක පෙන්වන්න වෙනවා. දැන් අපිට අප පුද්ගලෙක් කියලා දකින තැනක කෙසුලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කියලා ප්‍රධාන පටවි කොටස් 20යි. ඒක අයිති කොටස් 20යි මොකේදද? පටවි ධාතුව. පටවි කියන්නේ කළු ගලක්. සත්‍ය පුද්ගලෙක් වෙනවද? ගඩොල් කැටයක්, උළු කැටයක් සත්‍ය පුද්ගලෙක් වෙනවද? නැහැ. ඒ වගේම මේ ශරීරයේ තියෙන මේ කොටස් 20. ඊට පස්සේ පිත්තෙන් තරවලේ දාඩිය කියලා තියෙන කොටස් 12ක් තියෙනවා. වැවක ලින්දක පොකුණක තියෙන ගලන වැගිරෙන ස්වභාවයේ ජලයේ ස්වභාවයේ සත්‍ය කෝ පුද්ගලයෙක්ද නැහැ. එබඳු කොටස් 12ක් තියෙන මේ ශරීරයක. ඊට පස්සේ සූර්ය රශ්මියෙන් හෝ ගිනිගොඩක හෝ ඇතිවෙන උෂ්ණය සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, ඒ වගේ මේ ශරීරයේ දවන තවන දිරවන පැසවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් හතරක් තියෙනවා. ඊට පස්සේ ගස් කොළන් හොලවමින් හමන හුළඟ පුද්ගලයෙක් නෙවෙයි ධර්මතාවය, ඒ වගේ හුස්ම ගන්න එක මල මුත්‍ර බෑ කරන එක අතපය හකුලන දිකාරණ එක ශරීරය එහාට මෙහාට ඕලවන ගෙනියන එක කියන මේ සතර මහා ධාතු අනිත් ධාතු ටික එහාට මෙහාට හොලවන කාර්යයයිති වායෝ ධාතු. ඔය සතර මහා ධාතුව පිළිහෙලා තියෙන අවකාශ ධාතුයි. අවකාශ ධාතුවේ පිහිටි සතර මහා ධාතු ටික මැදි කරගෙන පවතින විඥාන ධාතුව. ඒකෙන් තමයි අරමුණු හිතනවා දැනගන්නවා කෙනෙක් කියලා හිතනවා කියලා අරමුණු මවමව වෙනම ලෝකයක් හදාගෙන ඉන්නවා. ඒක එතෙන්ට අදාළයි මිසක බාහිර අපිට පේන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා කියන තැනක තියෙන සය ධාතුව. එතකොට විඥාන ධාතුව අනාත්මයි. ප්‍රත්‍යයෙන් උපදින්නේ ඇහත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා, කන ශබ්දයත් නිසා සෝත විඥානය උපදිනවා. ඒ ප්‍රත්‍ය නැතිනොත් ඒ සිත් නැති වෙනවා. එතකොට පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාසි වෙලා තියෙන තැනක විඥාන ධාතුව පවතිනවා. ඒ සිතෙන් අරමුණ හිතනවා දැනගන්නවා කියන සිද්ධාන්තයක් විවි පවතිනවා. ඒ නිසා ওই කය සමේ සතර මහා ධාතු රූපമിതി සවිඥානක වෙලා තියෙන්නේ. ඔය සය ධාතුව තියෙන තැනක ඒ රූප නිමිත්ත හිතට අරගෙන ඒ රූපය මම පුද්ගලයේ සමිත ධම්මජෝති කෙනෙක් කියලා පුද්ගල භාවයකින් ඇසුරු කළා. සය ධාතුව හැසිරෙන හැසිරෙන ආකාරයට අහවලා මෙහෙම කිව්වා, අහවලා මෙහෙම කළා, අහවලා මෙහෙම කරයි කියලා පුද්ගල භාවයකින් මම දුක් විඳින්නේ මේ එතන තියෙන මේ සය ධාතුවේ ස්වභාවය අවබෝධ නොවුණු කම නිසා නොවෙන කම නිසා. ඒ විදිහටමයි තමන් කියන තැනකට පඨවි ආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුව අවකාශ ධාතුව අවරාග රාශි වල තියෙන තැනක පවතින විඥාන ධාතුව තමන්ටම තේරෙනවා. දකින්න අහන දේවල් සිහි කළ උපද්දල ගන්නවා. ඒව තුල කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතනවා. හිතල තමන්ම හැසිරෙනවා, තමන්ම හිතනවා, තමන්ම හැසිරෙනවා. ඕක තමයි විඥාන ධාතුවේ ස්වභාවය. ඔය වගේ සිද්ධාන්තයක් වෙන තැනක ධර්මතා ටික ඒක නොදන්න නිසා එතෙන්ට මම කියලා රැවටෙනවා. බාහිර හය ධාතුවට තව කෙනෙක් පුද්ගලෙක් කියලා රැවටෙනවා. එතකොට මෙන්න මේ ඇත්ත ඇති ඇති පෙන්වහම වෙන්නේ මොකද්ද? මේ සත්පුද්ගල භාවයෙන් විඳින දුක ගෙවිලා යනවා. දුක පවතින්නේ, දුක පවත්තන්න බෑ. එහෙම නැතිනම් අපි කොච්චර බණ ඇහුවත්, කොච්චර භාවනා කළත් ඵලක් නෑ. අපිට තාම පුද්ගල භාවයෙන් වෙනද විදිහටම දුක් විඳින්න පුළුවන්. දුක් විඳිනවා නම් ගෙදර ඉන්න අම්මා තාත්තා අයියා අක්කා සිහි කළා. ඒගොල්ලන්ට මෙහෙම වෙයි, මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න පුළුවන් කිය කිය සිහි වෙනවා නම් එච්චර දුරට යන්න එහෙම කෙනෙක් කියලා සිහි වෙනකොටම නෑ. එතන තියෙන මෙහෙම රූපයක් නේ, එතන තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් නේ. පුද්ගල භාවයට සිහි වෙනවත් එකම එක ප්‍රතික්ෂේප කරනවා. කෙනෙක් කියලා සිහි වෙනවත් එකම එක ප්‍රතික්ෂේප කරනවා. ඇත්ත පෙන්වනවා රූපේ. එතකොට දුක එන විදිහට හිත දුක් විඳින්න බෑ. කනගාටුව එන විදිහට, අසහනේ එන විදිහට, රාගේ එන විදිහට, ද්වේෂේ එන විදිහට හිතට හැසිරෙන්න නොදෙනකම තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඔය විදිහට ලෝභ දේශ මෝහ වශයෙන් අරමුණක් එක්ක හැසිරෙන්න නොදී හැසිරෙන්න කලින් ඒ අරමුණ ප්‍රතික්ෂේප කරලා පවතින ඇත්ත පෙන්වන එකට තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. එක තැනක ඉඳගෙන පර්යයන්ක බැඳගෙන කරන්නේ විදර්ශනා කරනවා කියලා ඒක. ඒ මෙනෙහි කරන ආකාරයන් පැහැදිලි මදි නම් ටික ටික තව සිහිනුවන දියුණු වෙන්න දියුණු වෙන්න පැහැදිලි වෙන්න තමයි අපි තව සමතකමට හනක් ගන්න. හිත සමාධි නම් මම හිතන දේ සිහි කරන දේ මනස පිළිබඳ වූවක් මයි කියන එක හොඳට තහවුරු වෙලා පේනවා. සමාධිය අඩු වෙනකොට හිතන දේ සිහි කරන දේ බාහිර තියෙන දේමයි වගේ පේනවා. සමාධියෙන් කරන්නේ මේකේ මේ අතර වෙන් කරලා පෙන්නනවා, ඉඩ ලබා දෙනවා. දැන් කුටිය කියලා, දානශාලාව කියලා සිහි කළොත් සමාධිය තියෙනවා නම් සිහි කරනවා කියන සිද්ධිය දැකපු සිද්ධියට අදාළ එකක් නෙමෙයි. දැකපු ඇහැ, දැකපු රූපේ නිරුද්ධත් වෙලා කණ්ණාඩියකට එබුණහම වැටුණු ඡායා වහකට යනකොට යම්සේ ඉතුරු නැතුව නැති වෙයිද? ඒ වගේ ඒ දැකපු ඇහැ, දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධමම වෙලා දැන් මම දානශාලාව කියලා සිහි කරනකොට සමාධිය තිබුණොත් ඔය බව පෙන්වනවා. සමාධිය නැති වුණොත් සිහි කරන දේ තිබුණු එකමයි, තියෙන එකමයි, ගිහිල්ලා බලන්න පුළුවන් එකමයි වගේ පෙන්වනවා. ඔය අතර වෙන් කරගන්න ලිහිල් කරලා එකයි කෙලෙස් අඩු කරනවා කියලා කියන්නේ. මේ සමාධිය ගොඩාක් උපකාරයි. සමාධියේ අඩුකමේ දෝෂේ තමයි අපිට මෙනෙහි කළාට මේක වෙන් වෙලා පේන්නේ. ස්කන්ධ ටික වෙනම පංච උපාදාන ස්කන්ධේ වෙනමත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ බාහිර ධාතුමයි කියලා අපිට හිතෙන්නේ. බාහිර ධාතු මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙමයි කියලා අපිට තේරෙන්නේ. ඒක වෙන් කරගන්න ඉගෙනගත්ත දැලුවත් ඒත් අපිට පේන්නේ නැත්තේ දැන් සමාධියේ අඩුකම සමාධියේ දෝෂ නිසා. සමාධිය අඩුකමේ දෝෂ නිසා. ඒ නිසා හුරු වෙන්න ඕනේ හැම වෙලාවකම චිත්ත සමතේ ඇති වෙන කමඨහනක ඉන්න. හුරු වෙන්න ඕනේ ටික 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 හරි මේ සති නිමිත්ත හිත තබාගෙන වැඩ කටයුතු කරන්න. සති නිමිත්තේ ආනාපාන සතිය වඩන්ඩ අපි තොල් දෙක ගාව හෝ නාසය ගාව හිත තබා ගන්න ඕනේ. ඒ විදිහටම ආනාපාන සතිය ගැන හැඟීම අධ්‍යක්ීම නැහැ. නමුත් හිතට අරමුණු වෙලා තියෙනවා තොල් දෙක ඇති බව හෝ නැත්තම් නාසය ඇති බව. ඒ දෙකම කියන්නේ දෙකම ඕනේ කියන එක නෙමෙයි. එක එක චරිත ලක්ෂණ මත සමහර කෙනෙකුට ඇස් දෙක වහගෙන මෙහෙම බැලුවම තුල් දෙක ඇති බව හොඳට පෙනේ. සමහර කෙනෙකුට නාසය දෙන්න ගතිය හොඳට තේරේ. එයින් තමන්ට වඩා ප්‍රකට අරමුණ තමන් තෝරගන්නවා. තෝරගෙන යද්දි එද්දි වැඩ කටයුතු කරද්දී ඒ සති නිමිත්ත හිත තබාගෙනම යන්නෙන්න උත්සාහවත් වෙන්න. මේ සති නිමිත්ත හුරු කරනවා. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා. සති නිමිත්ත හිත බැඳගන්න. මුලින් මුලින් අපහසුයි. වඩනවා කියලා කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සති නිමිත්ත තුල හිත බැඳී පවතින ගතිය ටික ටික වැඩෙනවා. ටික ටික වැඩෙනවා. එයාට සිහියෙන් නියම අප්‍රමාදය කියන්නේ සිහියෙන් වෙන් නොවීම නම් වූ අප්‍රමාදය. සිහියෙන් වෙන් නොවීම ඉන්න එක තමයි නියම අප්‍රමාදය. සිහියෙන් මේදල වැඩ කටයුතු කරන්න පුළුවන්. යද්දි යද්දි කටයුතු කරන්න පුළුවන්. අපි දවස පුරාවම මනස තියෙන ගති සතර මහා ධාතුවතම තබලා ගනුදෙනු කළා. සතර මහා ධාතුව හම් වෙන ගානේව මනසේ තියෙන නිමිති සිහි කළා. පෙනෙන ඇහෙන දෙයි කියලා ජීවත් වෙනකොට පෙනෙන දේ මනසේ තියෙන දේ මනසේ ගතිය පෙනෙන දෙයට ඇලිලම ගනුදෙනු කරන මේ මනසට අපි මෙහෙම කිව්වට ඒක බර වැඩි. ඔබට තේරෙන්නේ නැත්තේ ඒක මොකද ජීවිත හැදිලා තියෙන්නම ජීවිත කියලා එකක් තියෙන්නම මේ අවිද්‍යාව මත. අවිද්‍යාව කියන එක නැති වුණොත් මේ රාග දේශ මොහ නැති වුණොත් මේ කාම ලෝකේ කියලා එකක් නැහැ. මනුෂ්‍ය කියලා එකක් නැහැ. යා මනුෂ්‍ය කියන ගණයට යන්නේ නැහැ. තවදුරටත් දිනුනොත් එයා බ්‍රහ්මී කියන ගණයට යන්නේත් නැහැ. තවදුරුනොත් අරූපී බ්‍රහ්මී කියන ගණයට යන්නේත් නැහැ. ධර්මතා ටිකක් හේතු ප්‍රත්‍යය කියන සිහිනුවන ඇතුව පවතිනවා. එච්චර. මේ සත්පුද්ගල හැඟීම ධර්මතාවයක් තියෙන තැනක සත්පුද්ගල හැඟීම කියන එක පවතින්නේම අවිද්‍යා භවතණ්හා කියන මූල ක්ලේශ දෙක මුල් කරගෙන. ඒ නිසයි මේක මේ අමාරු. මොකද ජීවිත කියන එක සැකසিলা තියෙන්නෙම කෙලස් ටිකක්. කෙලස්ติกක මේ ලෝකයේ හැදිලා තියෙන්නෙම කෙලස්ติกක. තමන්ව හැදිලා තියෙන්නෙම කෙලස්ติกක. කෙලස් නැති වුණා කියලා කියන්නේ මේ ජීවිතයයි නැති වෙන්නේ. මේ ජීවත්වන ක්‍රමයයි අතහැරෙන්නේ. මේ විදිහට මේ කියන්නේ දුක් විඳින්න පුළුවන් කමයි නැති වෙන්නේ. අතපය ඇහැ කන දිවනාසය ශරීරේ මනස අතපය තියෙන මේ තමන්ව හැදිලා තියෙනම කෙලස් ගුලියක්. ඒකයි තණ්හාවෙන් තමයි මේ පංච උපාදාන ස්කන්ධය හැදිලා තියෙන්නේ. ඒ පේන ඇහෙන දෙයට තියෙන තණ්හාව ආයෙන් වුණොත් නැති වෙන්නේ මේ පුද්ගල භාවය. දුක් විඳින්න තියෙන නින්දා පහස ඇනුම් බනුම් තාඩන පීඩන වලට ලක් වෙන පුද්ගලයා තමයි අතහැරෙන්නේ. මම කියන හැඟීමට තමයි බුදුරජාණන් වහන්සේ මානෙ කියලා කියන්නේ, මාන අනුසය කියලා කියන්නේ. මේ මම විමි කියන හැඟීමක් තියෙනවා. ඔකට කියනවා අස්මේ මානෙ කියලා. කෙලෙසියා. සිතක ඇති වෙන ගතිය. එනිසා ඔය ගතිය අඩු කරන්ඩ විදර්ශනා කරන එක තේරෙන පෙනෙන ඔරොත්තු දෙන මට්ටමට ගණ්ඩ සමාධිය බිහේවිම බලපාන. එනිසා සති නිමිත්ත හුරු කරන්න. එයින් හිත ඉක්මනටම වැඩෙන කමටහනක් තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාහම් භික්කවේ මුට්ට සතිස සම්පජානස ආනාපාන සති භාවනම් වදාමි. මහන්නේ සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සති භාවනාව කියන්නේ බොහොම තීක්ෂණ කමටහන. හරියට හිත තබන්න පුළුවන් නම් එක කමටහන් මාත්‍රයකින් විතර්ක දුර වෙනවා. අපිට හරියට ආනාපාන සති කමටහනට හිත තබා ගන්න බැරි කම තියෙනවා. හරියටම සති නිමිති හිත තබලා ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව ආස්වාස ප්‍රස්වාසයට හොඳට හිත තබන්න පුළුවන් සති නිමිත්ත දන්නු ආස්වාස ප්‍රස්වාස වෙන බව දන්නු උච්චරමයි දන්නේ. අනිත් හැම විතරකයක්ම අතහැරෙනවා. එහෙම එක ආවට ගියාට පැයක් කොහේ ඉන්නවට වඩා එක විනාඩියක් ඉන්න පුළුවන් නම් හරියටම ආනාපාන සති ඒ විනාඩිය වටිනවා අර කොහම හරි ඉන්න පැයකට වඩා. එනිසා ආනාපාන සති භාවනාව කරන්න දක්ෂ වෙන්න ඕනේ. එක හිත හුරු වෙච්ච කෙනාට කරන්න පුළුවන්. ඉතින්ලා කොටම සති නිමිත්ත තේරෙනවද? සති නිමිත්ත පුළුවන්ද? එතකොට හැමෝටම සති නිමිත්ත තේරෙනවද? හුරු වෙන්න පිට උදේ අපි වත් කරනකොට සති නිමිත්ත හිත තියාගෙන වැඩ කරන්න ටික ටික හුරු වෙන බලන්න. මං කිව්වේ සති නිමිත්ත ඉඳගෙන ඉන්නකොට හුරු වෙන එක ටිකක් අපහසුයක් නෑ, පහසුයි. නමුත් යද්දි එද්දි වැඩ කටයුතු කරද්දි සති නිමිත්තේම හිත තියාගෙන කරනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒකට හුරු වුණොත් එයාට වැටෙන්න දෙනකුත් නෑ. පැදුරේ ඉන්න මනුස්සයා කොහටද වැටෙන්නේ? ඇඳක හිටියොත් නම් ඔන්න ඇඳ ඉවරුණා කියලා කියන්න පුළුවන්නේ. ඒ වගේ වැඩ කටයුතු කරද්දී යද්දීද්දි මේ සති නිමිත්ත හුරු වෙන්න පුළුවන් නම්, සති නිමිත්ත අල්ලගන්න පුළුවන් නම්, භාවිතා කරන්න පුළුවන් නම්, සති නිමිත්තෙන් වෙන් නොවි වැඩ කටයුතු කරන්න පුළුවන් නම් එයාගේ ජීවිතේ ඕන තැනකට ඔරොත්තු දෙන සමාධියක් ඇති වෙනවා. එයාට නොබෝ දවසක මේ විදර්ශනා කරන මේ කතා කරන භාෂාව තේරෙනවා. පෙනෙන දේ සහ සිහි කරන දේ අතර තියෙන වෙනස. අපි ලෝකේ නැත්තම් කටයුතු ඒ කියන්නේ මේ සමාධි සති නිමිත්තෙන් මහ විශාල අර්ථයක් ගන්නවා. සති නිමිත්ත හිත තියාගෙන මේ වැඩ කටයුතු කළාට කරන දේ මත අපි සම්පූර්ණ පතිත වෙලා නැහැ. රැකවරණයක් තියෙනවා. එහෙම සති නිමිත්තේ හෝ යම් කිසි කමඨහනක් තුල නැතුව වැඩ කටයුතු කරනකොට සම්පූර්ණ ප්‍රපංච මනසින් යුක්තවමයි අපි බාහිර ධාතුවේ කටයුතු කරන්නේ. මම කෝප්පේ අරන් පීරිසි අරගෙන මේ කෝප්ප උඩින් තිබ්බා කියලා ඔය වගේ කරන ක්‍රියාවට මනස තියෙන ප්‍රපංච ටිකක් එකතු කළමමයි මේ වැඩ කරන්නේ. සති නිමිත්ත හිත තියාගෙන කටයුතු කරනකොට ඔක මෙනෙහි කරන්න පුළුවන්. නමුත් මුළු සිහියම මේ රූපේ බදාගෙන නැහැ. මේ රූපේ පැත්තට සම්පූර්ණ නැඹුරු වෙලා නැහැ. සති නිමිත්ත හිත තියාගෙන කටයුතු කරනකොට මේ බාහිර කටයුතු කළාට අපි ඒකේ තැවරෙන්නේ නැතුව යම් මට්ටමක ගනුදෙනු කළා තියෙන්නේ, කටයුතු කළා තියෙන්නේ වෙනවා. ඒ නිසා සති නිමිත්ත හුරු වෙන්න ඕනේ. දැන් අද ගෑවුණානේ. හෙට අපි උදේ වරුවේ සති නිමිත්ත හිත තියාගෙන වැඩ කටයුතු කරන්න උත්සාහවත් වෙමු. එකපාරට බෑ. මොනවා හරි විහිළුවක් කොළොප්පමක් කර කර වැඩ කටයුතු කරන්න කිව්වොත් නම් ඒක නම් බොහොම ඉක්මනට පුළුවන් වෙයි. නමුත් සති නිමිත්ත හිත තියාගෙන මොනවා හරි කරමුයි කියලා කිව්වොත් ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද ලෝකේ හැදිලා තියෙන හැටි එහෙමයි. නමුත් අමතක වෙලා යනවා, ආයෙත් මතක් කරනවා. එහෙම කළා හෙට දවසේදී අපි සති නිමිත්ත වඩන හැටි, සති නිමිත්ත හිත තබාගෙන සමතකමට හන කොඩන හැටි පුරුදු. ඔහොම නොතේරුණට කමක් නැහැ. නැවත 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 තුන් හතර සැරේ කියනකොට, නැවත නැවත උත්සාහවත් වෙනකොට මේක ටික 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 බුරුල් වෙනවා. දර මංජක පොඳුරක් ගලවන්න ඉස්සෙල්ලා ගහ එහාට හොල්ලලා මෙහාට හොල්ලලා ඉවරලා බුරුල් කල් ඉවරලා අදින්නේ වගේ. මේ කෙලෙස් කොඩේම හිටපු අපේ ජීවිතවලට මේ වචන ටිකත් ලොකු දෙයක් සමහර විටක. දැන් මේ මෙහෙම එකක් හරි තියෙනවා කියන එක හරි තේරෙනවා ටික ටික. ඔහොම ඔහොම ටික ටික එහාට මෙහාට හොල්ලනකොට, එහාට මෙහාට රදිනකොට මේ කෙලෙස් මුල් බුරුල් වෙලා එනවා. ඉතින් ඊගාවට ඔගුල් හැම කෙනෙක්ම පුළුවන් තරම් දක්ෂයෙක් වෙන්න හිත ඇතුලින් නිතරම දහම් විතර්කයකින්, කුසල විතර්කයකින්, ගේහෙනි සිත විතර්ක හිත හිතා ඉන්න දෙන්න එපා. ගෙවල් රෝවල් මිනිස්සු සත්‍යෝ පුද්ගලයෝ අතීතේ තමන් කළ කී දේවල් හම් වෙච්ච අය යාළු මිත්‍රයෝ ඒ ගනුදෙනු මනසින් ඒ ගනුදෙනු පුළුවන් තරම් නැකෙන විදිහට කටයුතු කරන්න. වෙහෙත තියෙන්නේ, ආශ්‍රව තියෙන්නේ මේ කතා කරන දේ නොපෙනෙන්න හේතු ටික එතන. ඒකට උපායශීලීව දහම් විතර්කයේ කොහොම ඒකත් දෙයින සූටි කමටහන කුරු කරගන්න. පිණ්ඩපාතට යනකොට, මෙතුලතු ගන්නකොට, යන එනකොට සියලු සත්‍යනි දුක්ඛත්ව නිරෝගීත්ව සූපත්ත්ව, සියලු සත්‍යනි දුක්ඛත්ව නිරෝගීත්ව සූපත්ත්ව කියලා හිත ඇතුළතින් මුමුණු මුමුණු ඉන්න හොරු වෙන්න. ඒකෙන් විශාල අර්ථයක් ගන්නවා. අර ගෙවල් දොරවල් වල තියෙන විස්තර, අතීතේ ඉඳන් කළ කී දේවල් මේ හිතට සිහි කර කර තලු මරන්න, වමාර වමාර ඛණ්ඩ තියෙන ඉඩ නැහැ. ඒක ලොකු හයියක්, ලොකු උපකාරයක්. මේ විදර්ශනාවට චිත්ත සමතයට. සැතපෙද්දිත් නින්ද යනකම් මොනවාම හරි දෙයක් හිතන්නේ කරන්නේ නැතුව සති නිමිති හිත තියාගෙන එන අරමුණු ඇත්ත වෙන්න නොදී අරමුණු විදර්ශනා කරනවා කියලා දුන්නු විදිහට ටික ටික හරි තේරෙන විදිහට එහෙම බැයි නම් අපහසුයි තේරෙන්නේ බැයි නම් සීල සත්‍ය දුක්ඛත්ව නිරුද්ධ සෝපත්ත කියලා ගේහෙන සිට විතර්ක වලට ඉඩ නොතබ අර වගේ මෛත්‍රී සිටුවිල්ලකින් හෝ කුසල විතර්කයකින් එන්න. එහෙම ඉන්නකොට නීවරණ ධර්ම ටික 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 අඩු. නීවරණ ධර්ම කියන්නේ වෙන මොකුත් නෙමේ. යාළුවෝ යාළුවෝ එක කියප කරපු දේවල් එතකොට තමන් අරහෙ ගියා මෙහෙ ගියා එහෙම මෙහෙම දැක්කා කියලා ඕ ඔනෝය විතර්ක වලට තමයි කියන්නේ මොකද කාමච්ඡන්ද. එහෙම ගියාම මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා ඒ තැන්වලදී ඇතිවෙච්ච අමනාපකම් සිහි වෙනවා. ව්‍යාපාද කියන්නේ ඔය වගේ අරමුණු එක තමයි පැටලලා තියෙන්නේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද කියන ගැටේ. අර වගේ විතර්කයක ඉන්නකොට ඉබේම ඔය නීවරණ ධර්ම වලට තියෙන ඉඩ නැත්තේ. ඒ නිසා නින්ද යනකම් කුසල විතර්කයක ඉන්න. සති නිමිත්ත හෝ තබා ගන්න කුසල විතර්කයක හෝ ඉන්න. එහෙම නැත්තම් හිතට සිහි වෙන අරමුණු ඇත්ත නොවන විදිහට ඔප්පු කරලා පෙන්වන්න විදර්ශනා කරන්න. ඒ විදිහට කටයුතු කරන්න අදට අපෝ කුටි කුටි වලට යන්න උදේ වන්දනාවට එන්න. දවස් දෙකක් අපි මෙහෙම යංගු භාවනා කරන් ඉස්සෙල්ලා හෙටත් අපි මේ විදිහට තව විදර්ශනා කරන හැටිත් කතා කරමු. හිත වඩන හැටිත් තව ටිකක් කතා කරමු. මොහොම දවස් දෙක තුනක් මෙහෙම කරමු. කරනකොට එක එක ක්‍රමෝපායන්ගේ කළා මම අර කිව්වේ මේ ධම්මසංගණිය මම පොඩ්ඩක් පුළුවන් වුණොත් ඔයගලන්ට අවබෝධ කරන්නම්. ඔය ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන ධර්මතා දෙක ගැන අවබෝධයක් තියෙනවා. අද දවල් කළ දේශනාව මම පුළුවන් නම් දාගෙන ආපහු අහන්න. ඒ අහනකොටත් හොඳට තමන්ට තේරෙනවා තවල්ලේ කතා කරපු දේට වඩා ආපෞසරයක් අහනකොට වැඩිපුර යමක් තේරෙනවා. ආයස්තරයක් අහනකොට ආයෙත් වැඩිපුර යමක් තේරෙනවා. තේරෙනකොට මේ කියන්නේ මෙන්න මේක නේද කියලා තේරුණා නම් ඊට පස්සේ තමන්ට ඒක කරගන්න පුළුවන්. එහෙනම් අදට එහෙනම් අතරම කුටි කුටි වලට ගියත් නින්ද යනකම් අර විදියට කුසල මනසිකාරයකින්ම කටයුතු කරන්න. කුටියේ නින්ද යනවනම් පාන්දර 4ට නැගිටින්නක් තියෙන එකේ මේ ශාලාවේ සතුපුණත් කමන්නේ. ඉතරෝ අපි ගොඩක් වෙලාවල් වල කුටි වල ඉන්නෙම නැහැ. ඈත ශාලාවල් වල ඉන්නකොට ඒ ශාලාවල් සමාහයට බොහෝ අවස්ථාවල ගල්තලා ඉන්නේ. ඈ එළි වෙනකම්ම ගල්තලා ඉන්නේ. දැන් මේ කාලේ බෑ වැස්ස පායන කාලේට ඉන්නෙම ඔක්කොම අපි 10-12 දෙනාම ගල්තලාවේ. වැන් මොකද නිින්ද යන්නේ හිටපු ගමන් රෑ නැගිටින නැගිටකම මොන භාවනාවක් කරනවා. ආයෙත් නිදිමත වුණාම ගල්තලාවේ මහය නිදා ගන්නවා. ඔහොම. මේ ඉස්සර මෙහෙම කුටි තිබුණෙත් නෑ. ඒ හින්දා කුටි ඉන්නකොට ගොඩාක්ම නිදිමත හැදිලා පාන්දර නැගිටින්නේ නැත්තම් එබඳු ආය මේ ශාලාවෙ මොනවත් කමන්නේ නිදාගන්න හිට ඉඳලා පාන්දර නැගිටින්න පුළුවන්. අද පුළුවන් විදිහට කුටි කුටි වලට යන්න නින්ද යනකම්ම ඔය උපායශීලී ක්‍රම ඔය විදර්ශනාව හෝ සම්පතේ හෝ නැත්තම් කුමන හෝ කුසල විතර්කයක ඉඳ හොඳ ඉතිරුවන් කරලා යන්න වෙනවා.